ආයුබෝවන්. හිරුගේ ඔරස්ත සමග ගත කළ ඉවා කාලය දිමා කරාට පස්සේ දෙන්නේ සඳුගේ සෞම්‍ය සිසිලස සමග සවස් කාලය. මේ සවස් කාලයේදී අපි සඳුගේ ආලෝකයෙන් සිත් පහන් කරගන්නවා සේම මෙත් කිර පාමුලට එකතු වන්නේ අපේ ජීවිතය වඩාත් සුන්දර කරගන්නට, සෞම්‍ය කරගන්නට. මෙත්ගිර පාමුලට එකතු වන අප හැමදෙනාගේම බලාපොරොත්තුව ධර්මයේ වරවදාත් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව විමසීමක් කරන්නට. ඉතින් සඳුගේ ලැබෙන සෞම්‍ය ආලෝකය අපේ ජීවිතය නිවාලනවා වගේම මෙත්ගිර පාමුලෙන් ඔබට ලැබෙන දහම් ආලෝකය ඔබ අපේ ජීවිත නිවාලන්නට උපකාර වේවා කියන ප්‍රාර්ථනාව සමග අපි අදත් මෙත්ගිර පාමුල වැඩසටහන මෙසේ ආරම්භ කරනවා. ඔබට මතක ඇති අපි පසුගිය බොහෝ දිනෙදී කතා කරා ජීවිතය සඳහා අවශ්‍ය නිදහස පිළිබඳව, නිදහස තුලින් සිහිය එළඹවා ගැනීම පිළිබඳව. අපි අද කතා කරන්නේ ශික්ෂණය පිළිබඳව. ඉතින් ශික්ෂණය කියන මාතෘකාව, ශික්ෂණය කියන වචනේ ඇසුරු සැඳින් ඔබට දැනෙන්නට පුළුවන් නිදහසේ අනිත් පැත්ත ගැන අද කතා කරන්නේ කියලා. ඒ කුතුහලය එහෙම තබා ගැනීමු, අපි සොයා ගනිමු සැබෑ ශික්ෂණය කියන්නේ කොමඟද කියලා. ඉතින් ඒ සොයා ගැනීම අපට සිදු කරගන්නට, අපට සහාය වන්නට අදත් අපේ මැදිරියට පැමිණෙන මේ පින්බර විද්වත් මණ්ඩලය පිළිගන්නට මා සූදානම් වනවා. මා ඉතාමත් නමස්කාර පූර්වකව ගෞරවණීයව පිළිගන්නට සූදානම් එමිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අතුරුගිරිය සම්මා සම්බුද්ධ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ කම්මට්ටානාචාර්ය තුමා හැටියට කටයුතු කරනවා. ඒ වගේම අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නට කැමති ඒ ස්පාල්සුරිය මැතිතුමන්ව, ඔබ කවුරුත් හොඳින් හඳුනන තුමා විද්වත් ලේඛකයෙක්, ඒ වගේම නිදහස් චින්තනය අපේ සමාජය තුළ ප්‍රචලිත කරන්නට බොහෝ කැප කරපු අධ්‍යාපනඥයෙක්. අපි තුමාවත් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි ශික්ෂණය කියන මාතෘකාව ගැන කතා කරනකොට අපේ අරමුණ ශික්ෂණය කියන දේ නිර්වචනය කරන්නටවත්, ශික්ෂණය නිර්වචනය තුළින් එය බෞද්ධ ධර්මයේ විවිධ දහම් කොටස් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන්නටත් වඩා ශික්ෂණය හොඳින් හඳුනාගෙන ඒ හඳුනා ගන්නා ශික්ෂණය ජීවිතයට එකතු කරගන්නේ කොයි ආකාරයෙන්ද කියලා කතා බහ කරන්නට. ඉතින් ඒ කතාව ආරම්භ කරන්න මා සූදානම් වන්නේ ස්වාමින් වහන්සේ වෙතින්. ස්වාමින් වහන්සේ, අපි ශික්ෂණය කියන මේ පුළුල් මාතෘකාවට බෞද්ධ පරිසරය තුළින් හොඳ ආරම්භයක් ලබාගෙන
සියලු දෙනාටම තුරුණුවන්ගේ අනන්ත ගුණාශ්‍රී බලය ලැබෙන, ආශිර්වාදය ලැබෙන පුරපසලොස්සක පොහොය දවසක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමයි අපිට තිබෙන ශික්ෂණයේ ආදර්ශය, උදාහරණය. ඒ බුදුරජාණන් වහන්සේගේ ශික්ෂණය අපි හැම දෙනාටම ආදර්ශ. එවකට වැඩ සිටි මහරහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා ශික්ෂණයට පිළිබඳව කතා කරන්ට ආදර්ශයක් ගන්නට හොඳම උදාහරණය. ඒ දෙස බලාගෙන අපිට පුළුවන් හික්මෙන්න, එන්නත්තම් ශික්ෂණයට පත්වෙකට. බුදුරජාණන් වහන්සේගේ ශික්ෂණය ජීවිතයේ කොටස් තුනකට බෙදී යනවා. එකක් තමයි මානසික ශික්ෂණය, අනික තමයි වාචික ශික්ෂණය, අනික කාරණේ වන්නේ කායික ශික්ෂණය. සිත, කය, වචනය කියන මේ තුන්දොර මනාකොට ශික්ෂණයට පත්කර ගැනීම තමයි යහපත් මිනිසෙකුගේ බලාපොරොත්තුව. විශේෂීම කරුණ වන්නේ ඇයි අප ශික්ෂණයට පත්විය යුත්තේ? සමාජයට වමනා නිසා දැහැමි සමාජයක් ඇති කරන්නද, දැහැමි රටක් ඇති කරන්නද, දැහැමි ලොවක් ඇති කරන්නද යන්න පිළිසඳර. ඒ සියල්ලටම වඩා කලින් දැහැමි මිනිසෙකු නිර්මාණය වීම සඳහා ඒ ශික්ෂණය අවශ්‍යයි. මිනිසුන් රාශියක් එකතු වී සමාජයක්, රටක්, ලොවක් හැදෙන බව අප දන්නා නිසා ශික්ෂණය අපට ලාභදායි. ශික්ෂණය අපි සාර්ථකත්වය කරා රැගෙන යන ඉනිමඟ. ඕනෑම කෙනෙකුට ඉලක්කයක් ඇත්නම්, පරමාර්ථයක් ඇත්නම්, ඒ වෙනුවෙන් ශික්ෂණයක් එකෙනා ජීවිතය එකතු කර ගන්නවා. මෙන්න මේ ශික්ෂණය තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ ඇති කරගන්න මතක් කළේ. මේ ශික්ෂණය කියන කාරණේ පාසලේදී ලදරු පාසලෙන් ආරම්භ වෙනවා. ලදරු පාසලෙන් පාසලෙන් විශ්වවිද්‍යාලයෙන් සහ සමාජීය ඉහළ සෑම තලයකදීම අවශ්‍ය කරන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මේ ශික්ෂණය පින්තුනේ නිකම්ම නිකන් ඇති කරගන්නට බෑ. මේ ශික්ෂණය ඇතිවන්නේ ඒකාන්ත වශයෙන් බහුසුතභාවය සමග, අවබෝධය සමග, සිහිය සමග. ඒ ආකාරයටයි ජීවිතේ ශික්ෂ සම්පන්න කෙනෙක් බවට පත්වන්නේ. ඒ වචනයත් එක්කම සම්බන්ධ වෙන ශිෂ්ට සම්පන්න කියන වචනය. ශිෂ්ට සම්පන්න කෙනෙක් බවට පත්වන්නේ මෙවැනි කරුණු කාරණා රාශියක් එකතු වීමෙන් කියන කාරණය බුදුදහමේ අපිට කියලා දෙනවා. විශේෂයෙන්ම ශිෂ්ට සම්පන්න ශික්ෂණයකට පත් වෙන පුජ්‍යලයේ ඇති වෙන පුජ්‍යලයේ ප්‍රධාන රහස තමයි හොඳ ඇසුර. ඒකට කියනවා ධර්මයේ කල්යාණ මිත්‍රත්වය කියලා. පාප මිත්‍රෙක් ලැබුණොත් අශිෂ්ට සම්පන්න කෙනෙක් වෙන්න පුළුවන්. ශිෂ්ට සම්පන්න කෙනෙක් වන්නට කල්යාණ මිත්‍රත්වයේ වැදගත් කියන කාරණේ අපි මුලින්ම අවධාරණය කරගෙන සිහිපත් කරගෙන කල්පනා කරන්න ඕනේ.
සමිනාස මා කැමති බාස මහතේ වන්ද කර ඔබ වහන්සේ ඒ ප්‍රකාශ කර වටිනා අදහස සුරෙන් මට අපැහැදිලි තැනක් පැහැදිලි කරගන්න. දැන් වහන්සේ ප්‍රකාශ කරන්නට යෙදුනා දැන් ලදරු පාසල සිට ඒ වාගේ ආදි වශයෙන් ශික්ෂණය අපි තුන්දොර ආශිතව සමාජය තුළ පැන නගින්න වෙනවා කියලා. අනික් අතට ශික්ෂණය ඇතිවන්නේ බහුසුතභාවය තුලින් කියන එකක් ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා. බැලු බැලමට මට නිකන් ඒ තුල පරස්පරයක් පෙන්නන්නට ගන්නවා. සමහරවිට මට නොතේරුණා වන්නත් පුළුවන්.
ඔව්. රහතන් වහන්සේ නමකගේ ශික්ෂණය අතර සහ ලදරු පාසල් ළමයේගේ අතර ශික්ෂණය වෙනස්. දෙක අතර ලොකු පරාසයක් තියෙනවා. අපි ලදරු පාසල් ළමයෙකුගේ ඒ ශික්ෂණය ඒ ළමා කාලයත් එක්ක ඒ ළමයා තුලින් සාංශාරික ගෙන ලද පුණ්‍ය ශක්තිය මත වටපිටාව තුල යම්කිසි ශික්ෂණයක් කවුරුත් අපේක්ෂා කරන. ඒ ශික්ෂණය ගොඩනැගීම සඳහා අණ කරන්නේ නැතුව බලපෑමක් කරන්නේ නැතුව ඒ පුංචි ළමයි හොඳ ආදර්ශයක්කින් ශික්ෂණය කරන්නට මව්පිය සහ ගුරුවරු සැලකිලිමත් වෙනවා. මොහොම උපාය මාර්ගය. මොකද පොඩි ළමයෙකුට අණ කරලා හදන්න බෑනේ. නීතියකින් හදන්න බෑ. එතනින් ආරම්භ වෙන ශික්ෂණය ටික මම හිතන්නේ වැඩි විදියට පත් වෙනකොට ඒ ශික්ෂණය ටිකක් ගොරෝසු බවට පත් වෙනවා. රටක තියෙන නීති රෙගුලාසිත් මේ ශික්ෂණය සඳහානේ පවතින්නේ. හැබැයි ප්‍රධානම රහස තමයි බුදුරජාණන් වහන්සේ සංවර කරන්න කියලා එළිහිටේ බවට පත් වෙනකොට මතක් කරන අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල තේරුම් ගත්තේ නැති සමාජයට මේ රට ලෝකය ශික්ෂණයට පත් කරගන්න බැරි වෙලා තියෙනවා. පළවෙනිම ශික්ෂණය ඇතිවන්න ඕන සිටින් ඊළඟට ඒක කයට ක්‍රියාත්මක වෙනවා. ඒක වචනෙට ක්‍රියාත්මක වෙනවා. මිනිසා ශික්ෂණයට පත් වෙන දැන තමයි සමාජීය ශික්ෂණයට පත්වන්නේ. එතනින් තමයි රටක් ශිෂ්ට සම්බන්ධ මිනිසු බිහිවන්නේ.
සමාජයෙන් මිනිසා නෙවෙයි මිනිසා පිටපසුව සමාජය. බාසුමත් දැන් ශික්ෂණය කියන වචනය ගැන අපි කියනකොටම අනිත් මතකයෙන්ම තව වචන තියෙනවා. දමණය කියලා අපි මතක් කරනවා. පාලනය. ඔය ආදි වශයෙන් අපි විවිධ අදහස් වචනේ සමගම සමූහයක් වෙනවා. මම හිතන්නේ ඔබතුමාට අපට උදව් කරන්න පුළුවන් මේ ශික්ෂණේ නොවන්නේ කුමක්ද ශික්ෂණේ වන්නේ කුමක්ද කියන පැහැදිලි බව ඇති කරලා දෙන්න.
ඔව් ශික්ෂණය ඉතා වටින මාතෘකාවක් ජීවිතේ පැතිකඩක් අපි ඉස්සෙල්ලා බැලිය යුතුයි. අනවටම කියන්නේ මේ ශික්ෂණය කියලා එහෙනකොට ඒක ඇත්තට මේ අද කාලේ සමාජයේ ප්‍රිය වචනයක් නෙවෙයි. ඇත්තම කියනවා නම් මේ හරි අදුයි මේ ශික්ෂණය ගැන කතා කරනවා මිනිස්සු. දැන් පාසලේ වුණත් දැන් එන්නේම ශික්ෂණය ගැන කතා කිරීම අඩු වෙලා ගිහිල්ලා කියනවා. දැන් මේක ප්‍රතිපලයේ වෙලා තියෙන්නේ කිසිම ශික්ෂණයක් නැති සමාජයක් තමයි බිහි වෙගෙන ඉන්නේ. විශේෂයෙන් මේ රටේ. ඔබ කියවාගේ ශික්ෂණය කියනකොට අපිට මතක් වෙන්නේ සංවරය, ආත්ම දමනය, චිත්ත වේග පාලනය වගේ දේවල් නේද? දැන් ශික්ෂණය මේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මේ බාහිර ශික්ෂණය, අනිත් එක අභ්‍යන්තර ශික්ෂණය. ඉතින් මේ ශික්ෂණයට අපි කැමති වුණත් නැතත් ජීවිතේ අපි ඉල්ලනවා ශිෂ්ට ශික්ෂණයේ යුතුව ජීවත් වෙන්න කියලා. ජීවිතේ විතරක් නෙමෙයි සමාජයත් අපි ඉල්ලනවා ශික්ෂිත ජීවිතයක් ගත කරන්න කියලා. දැන් මේ අපිට මෙහෙම මේ ප්‍රශ්න තියා බලන්න පුළුවන්. දැන් මේ මිනිස්සු තියා බලනකොට එක්තරා ශික්ෂණයක් තියෙනවානේ. නෑ කියන්න බෑ නේද? දැන් මේ ශික්ෂණය මිනිස්සු ශික්ෂණයෙන් ඉන්නේ කුමක් නිසාද? අත්‍යවශ්‍යම පේනවා මේ කරුණු දෙකක් නිසායි මේ සාමාන්‍ය මිනිස්සු ශික්ෂිතව ඉන්නේ. මොකක්ද එකක් තමයි දඬුවමට තියෙන බය. මොකද දැන් අපිටම මහපාරේ වාහනයක් අපි පදවගෙන යනකොට අපිට හිතනේ දිනේට වාහනේ පදවන්න බෑනේ. මේක යම්සේ නීති රටාවක් තියෙනවා, ඒවට අනුකූලව මේ රටේ පදවන්න ඕනේ. එතකොට අද මේ සමාජයේ දක්නට ලැබෙන්නේ දඬුවමට තියෙන බයෙන් මිනිස්සු ශික්ෂිත වෙලා ඉන්නවා. යම්සිදියක නීතිය නැති වෙලා ගියොත්, රට අරාජික වුණොත් මේ தත්ත්වය තියෙන එකක් නෑ නේද? එතකොට මට නම් ඇත්තටම මේ සමාජයේ මේ පවතින මේ ශික්ෂණය පිළිගන්න බෑ.
ඒක ව්‍යාජ ශික්ෂණයක් කියලා
දෙනවා. ඒක ව්‍යාජ දඬුවමට බයෙන් ඇති කරගත්ත ශික්ෂණයක්. ඊළඟට අපි දකිනවා මිනිස්සු ශික්ෂණය වෙන්නේ තව කාරණයක්. එක තමයි මේ ලාභ සත්කාරවලට, සමාජ සම්මානයට, ගෞරවයට වගේ දේවල් වලට අරමුණු කරගෙන තමයි ශික්ෂණය වෙන්නේ. ඒ කියන්නේ මම බොහොම ශිෂ්‍ය සම්පන්නව හිටියොත් මිනිස්සු කියයි මම හරි හොඳයි, මට තැනක් ලැබෙවි, මට හැමෝම ගෞරව කරාවි කියලා මේ සමාජ සම්මානයට තියෙන එක්තරා විදිහක අපි ගිජුකම කියන ගිජුකමයි මිනිස්සු ලස්සනට ශික්ෂණය වෙලා ඉන්නේ. එතකොට අපිට ඒකත් පිළිගන්න අමාරුයි. යම් කිසි ලාභ සත්කාරයක් ලැබේය කියන චේතනාවෙන් බොහොම සිල්වත් විදියට විශේෂයෙන් පූජ්‍ය පක්ෂේ මේ ඒ හැසිරෙන්නේ කියේ ශක්තිතාවක් තියනවාද කියලා. ඉතින් දැන් මේ මෙතන දැන් වැදගත් ප්‍රශ්නේ සැබෑ ශික්ෂණය කුමක්ද කියන එක. දැන් අපි කිව්වා මේ දඬුවමට බයෙන්, සමාජ අවමානයට බයෙන් මිනිස්සු මේ ශික්ෂිතව හැසිරුණාට ඒක ඇත්තටම ඔවුන්ගේ ජීවිතයට එකතු වෙච්ච එකක් නෙවෙයි. ඊළඟට අපි කිව්වා සම්මාන ලාභ සත්කාරවලට ඇති ගිජුකම නිසා වැඩි වැඩියෙන් ඒවා ලබා ගන්න වැඩි වැඩි සිල්වත් බවක් පෙන්වීමත් ඇත්ත වශයෙන්ම සීලය නෙවෙයි. එහෙනම් සැබෑ සීලය කියන්නේ කුමක්ද කියලා අපිට ඒකෙන් හිතා ගන්න පුළුවන්. දඬුවමට බයනුත් තොරව කිසි හරිද? ඒ වගේම කවුරුවත් බලා නොසිටියත් හරි මේ කිසිම ලාභ අපේක්ෂාවක් නැතුව කෙනෙක් ශික්ෂිතව හැසිරෙනවාද, අන්න ඒක තමයි සැබෑ ශික්ෂණය කියන්නේ. මොකද එයා තුල දඬුවමට ඇති බයකුත් නැහැ, ඊළඟට සමාජ අවමානය පිළිබඳ බයකුත් නැහැ. එයා හිතනවා මෙහෙම තමයි කෙනෙක් හැසිරෙන්න ඕනේ. එතකොට අන්න ඒක තමයි මේ ඇත්ත වශයෙන්ම සැබෑ ශීලයේ හැටියට ගන්නට පුළුවන්.
නබසමත් එතකොට ඒ කියන්නේ අවබෝධය තුළින් සිදු කෙරෙන හැසිරීම තමයි ඔබතුමා කියන්නේ සැබෑ ශික්ෂණය කියලා.
ඔව්, ඒ ඇතුළතින් එන්නේ.
ඇතුළතින්
එන්නේ. ඒ කියන්නේ බයෙන් හෝ යම්සි ලාභ සත්කාරවලට ලෝභ කමින් කරන හැසිරීමක් නෙවෙයි. සැබවින් මෙන එකක්. එතකොට එයා කොතනද මිනිස්සු මැදදී වුණත්, මිනිස්සු නැති තැන වුණත්, ප්‍රසිද්ධියේ වුණත්, රහසින් වුණත් එයා තමන්ගේ පැහැදිලි ජීවන රටාව අරගෙන යනවා. එහෙම තමයි.
කෙනෙක් ස්වාමීන් වහන්සේ තර්ක කරන්න පුළුවන් මේක මේ කවුරු හරි කෙනෙක් එහෙම කරන්නේ මේ ශික්ෂණය කර වැඩිය මේ අපි කිව්වේ මේ වෘතවල ඉඳීමන කියලා. කවුරු හරි කෙනෙක් කියයි බලලා යම් කිසි පුද්ගලෙක් යම් මොහොතක කවුරු හිටියත් නැතත් යම් චර්යාවක් අනිවාර්යයෙන්ම එකම විදිහට කරනවා. යම් දේවල් වලින් වැළකීලා ඉන්නම වැළකීලාම ඉන්නවා. ඒතර කෙනෙක්ට කියන්න පුළුවන් බාහිරින් බැලලා මේක එයා කරන්නේ මේ අවබෝධයකට නෙවෙයි, එයා මේ වෘත්‍යයක් සමාදන් වෙලා තියෙනවා, ඒක පවත්වා ගන්න කරනවා කියලා. අපි ඒ ගැන කතා කරමු මහන්සිකින්.
ඔව්, අපේ බාලසූරිය මැතිතුමන් කතා කළේ උත්තරීතර ශික්ෂණය පිළිබඳව කියන එකයි මගේ හැඟීම. ශික්ෂණයේ පරාසයන් කොටස් ගොඩාක් තියෙන නිසා අපි කෙසේ හෝ උත්සාහ කළ යුතුයි ශික්ෂණයට පත් කරගන්න. අනේ පිටු මහසිතානන්ට තමන්ගේ මුණුපුරෙක් බණහන්න යන්නේ අවශ්‍ය වුණා. මේ කොහොම හරි බණහන්න යවන්න බුදුරජාණන් වහන්සේගේ එයාම ඒ ධර්මයේ ඇසීමට ශික්ෂණයක් ඇති කිරීමට බෑ, දේශි නෑ. මම කහවණු මෙච්චර ප්‍රමාණයක් දෙන්න එක දවසක් බණහලා ආවහම ලාභ සත්කාරය වෙනුවෙන් එයා ශික්ෂණයට පත් කරගන්නවා මුලින්ම. ලාභ සත්කාරයට වහල් වෙලා මෙයා ශික්ෂණයට පත් වෙලා ගිහිල්ලා බුදුහාමුදුරගේ බණ ටික අහගෙන ඉන්නවා. කාලයක් තිස්සේම ඔය විදිහට කහවණු ටික අරගෙන එක දවසක කියනවා මට කහවණු එපා. එනිසා මුලදී යම් යම් ශික්ෂණයන් වලින් මව්පියන්ට බය ගන්න ශික්ෂණයෙන්, පාසලේ ගුරුවරයාට බය ගන්න ශික්ෂණයෙන්, ඊළඟට අපේ බාලසූරිය මැතිතුමා කියනවා වගේ අර පරමාර්ථ ශික්ෂණය කරාම යා ළඟා වෙනවා. ඒ ශික්ෂණය ඇති කිරීම බොහොම ඥානාන්විතව වැඩිහිටියන් වශයෙන් ඇති කරන්න ඕන. මේ රටේ ඉන්න උගත් ස්වාමීන් වහන්සේ නම අපේ පොඩි ස්වාමීන් වහන්සේලා මේ පන්සල පොඩ්ඩක් පිටිපැත්තේ වෙලා සෙල්ලම් කරනවානේ පොඩි හාමුදුරුවෝ. පොඩියට ක්‍රිකට් එහෙම ගහනවා. ඉතින් උදාහසේ කියනවා මම මේගොල්ලන්ට දඬුවමක් කළොත් එදාට මේගොල්ලන්ගේ ලැජ්ජාවයි බයයි ඔක්කොම නැතුව යනවා. ඒ නිසා මම පෙනේ හිටිනව උගුරකට පාදනවා විතරයි දැක්කෙත් නැති ගන්නට.
දන්නේ.
එතකොට හිමේ සැරේ මේගොල්ලෝ ගිහිල්ලා පොතපත බලනවා කියනවා කියනවා. ඒ වගේ ශික්ෂණයට පත් කරනවා. වේවැලකින් දඬුවමක් දීලා නැහැ, බලපෑම් කළා නැහැ, නපුරු වචන, පරුස වචන කතා කළා නැහැ. ලොකු ස්වාමින් වහන්සේ ගුණකට පාදනකොට කච්චේ ගිහිල්ලා මේ ශික්ෂණයට පත් වෙලා පොත් කියවන්න පටන් ගන්නවා. මෙන්න මෙවැනි ආකාරයන් වලින් ශික්ෂණයට පත් කර ගන්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඊළඟට සොයන් ශික්ෂණයක් ඇති කර ගන්න. දැන් අවුරුදු 20න් පස්සේ 25න් පස්සේ ඒක ගුරුවරයාට මව්පියන්ට ඇත්තෙන්ම මේ පූජකයාට බාර දෙන්නේ නැතුව මිනිස්සෙක් හැටියට සොයන් ශික්ෂණයක් ඇති කර ගන්නට කල්පනා කරන්න ඕන. සොයන් ශික්ෂණයක් ඇති කිරීම සඳහා අපිට අවශ්‍ය කරන්නේ ප්‍රඥාව. විදර්ශනා ගුණය, විචක්ෂණශීලී බුද්ධිය අවශ්‍යයි. අපිට මේ ශික්ෂණය කියන එක නැතුව පාරේ විදින්න බෑ. මහ පාරේ කහිරෙන් ගමන් කිරීම නෙමෙයි, කැලේට ඇවිදින්නත් බෑ. මහා කැලේක ශික්ෂණයක් නැතිව ඒකාන්ත වශයෙන් තමන් නුවණින් සකසා ගන්න ලද කැලේකට පැවතීමට අවශ්‍ය කරන ශික්ෂණය බුද්ධිය නොතිබුණොත් එයා කැලේ අතර බං වෙනවා. කැලේ කටුවිති නිසා, කටුමුල් නිසා එයා අනුතුරු ලබා ගන්නවා. එහෙමනම් සමාජයත් තුල මොනතරම් සංකීර්ණ වේදේ. ඊට වඩා අනුතුරු වලට පත් වෙනවා මේ ශික්ෂණය කියන එක ඥානන්විතව භාවිතා නකලොත්. ඒ නිසා කැලේකට වඩා අතිශයින්ම ශික්ෂණය මේ සජීවී චලනය වන මිනිසුන් අතර, සමාජය අතර අපිට ගොඩාක් ප්‍රකට කරගන්නට විචක්ෂණශීලීව ප්‍රඥා ගෝචරව කටයුතු කරන්න සිද්ධ වෙනවා.
සමහරවිට මට අනිත් අර පොඩි අපහැදිලි තැනක් වශයෙන් මත අපිට එකතු වෙලා ඒක ගැන කතා කරන්න පුළුවන්. ඔබ වහන්සේ අපට මුලදී හොඳට පැහැදිලි කරලා දුන්න අර අනුපිළිවෙල ගත්තොත් සිතෙන් ඇතිවන ශික්ෂණයෙන් පසුව තමයි අපි කතා කරන්නේ අනිත් පැති ගැන. නමුත් අපි අර දැක්ක උදාහරණ දෙකේදීම ඇත්තටම ඉස්ලාම බාහිරින් තමයි හික්ම වීම වුණේ. ඒ කියන්නේ අර ඔබ වහන්සේ සඳහන් කරපු අනේ පිටු සිට තුමාගේ කතාවදී තන බාහිර සාධකයකින් තල්ලු කරලා ශික්ෂණයට පත් කරගත්තා. අර ගරු ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කතාවෙදී ප්‍රගුරු ලැබලා ඒක මේ. එතකොට ප්‍රායෝගිකව අපිටත් දැන් තේරෙන දෙයක් තමයි මම දන්නේ බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැති මේ හිතේ ශික්ෂණය තමයි අමාරුම වැඩේ. ඉතින් අමාරුම වැඩෙන්ද පටන් ගන්න ඕනේ කියන එක.
එමෙතුළු දැන් මේ ශික්ෂණය ගැන කතා කරනකොට අපිට බලන්න පුළුවන් මේ සමාජයේ තියෙන චරිත දෙයක්. ඒ ශික්ෂණය හා සම්බන්ධ චරිත. දැනටත් මම චරිත දෙකක් ගැන කිව්වා. එකක් දඬුවමට බියෙන් ලස්සනට ශික්ෂිතව හැසිරෙන අය. ඒක චරිත විශේෂයක්. ඊළඟට ලාභ සත්කාරවලට ඇති කැමැත්ත නිසා ශික්ෂිතව හැසිරෙන පුද්ගලයා. ඒක චරිත දෙකක්. තව චරිත තියෙනවා. අපි කවුරුත් දැකලා ඇති තමන් හරීම සිල්වත්ද කියලා මේ අනුන්ට හේතු ගන්නන්න හරියට මහන්සි වෙනවා. දැන් එහෙම කෙනෙකුත් එක්ක ඩිංගක් කතා කරනකොට ඒ බලන්න මගේ ළඟ එහෙම ඒවා නැහැ. මම මොන්නේම ඕවා නැහැ. මම හරි ප්‍රතිපත්ති ගරුකයි. මේ එහෙම කියන කිරිසක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ හේතු ගන්නන්න හදනවා මේ තමන් තුල මේ ලොකු සීලයක් තියනවා කියලා. දැන් අත් වශයෙන් මේකේ චේතනාවත් අරකම තමයි මේ හේතු ගන්නලා ඒකෙන් යම් කිසි ලාභයක් නේද? ලබා ගන්න. එතකොට යම් සමාජ සම්මානයක් ලබා ගැනීමටයි මේ තමන්ගේ සීල ගැන ඍජුව කතා කරන්නේ.
සියුම් ප්‍රතිලාභයක් බලාපොරොත්තු
වෙනවා. ඔව් සියුම් නේ අත් වශයෙන්ම මේ ලොකු ප්‍රතිලාභයක්. ඊළඟ චරිතය තමයි එහෙම කියන්නේ නැහැ. මයි ගා මේ සීල තියනවා කියන. නමුත් වක්‍රවංගවන. වක්‍රවංගවනවා මේ තමන් හරි සීල්වත් කියලා. ඒ තුනක් තියෙන ඉතින් අර චේතනාව වෙලාල සක්කාරය. දැන් මට මතකයි මේ වගේ සිද්ධියක් මේ මට එක්තර අසනීපයක් හැදුනා. එතකොට මම දන්න කීප දෙනෙක් කිව්වා මේ අහවල් තැන මේ කැවිදි එදදුරෙක් ඉන්නවා එයා දන්නවා මේකට බෙහෙත ගිහිල්ලා බෙහෙත ගන්න කියලා. පස්සේ මම ලංකාවේ ඈත පළාතක බොහොම දුෂ්කර ගමනකින් පස්සේ ඒ වෙදදුරු මේ තුමා හම්බෙන්න කියලා. එනකොට ගෙදරක වාසය කරන මේ කවිදි වෙදදුරුතුමා. ඉතින් මාව අඳුරගත් වෙලා ඉඳලා තමන්ගේ සිල් බලය. මාත්‍යෝ මට මේ සේරම ලැබිලා තියෙන්නේ මං රකින්න සීලේ නිසා. මාත්‍ය දන්නවද සීලේ තරම් බලයක් තවත් නැහැ. දැන් මට පුදුම බල ලැබිලා තියෙනවා මේ සීලේ නිසා. කිය කිය දැන් මගේ ලෙඩේ ගැන කිසි උනන්දුවක් නැහැ. ඔය ආසේ මම කිව්වා මට මෙහෙම අසනීපයක් තියෙනවා. අයන්ත මන් දිහා බලලා ආයි කියන්න පටන් ගත්තා. තමන්ගේ සීල්වත් බව. ඔහු කියාගෙන ගියා මට ඉන්න බැරි තැන මං කිව්වා පෑ භාගයට පස්සේ මට යන්න හදිසි කියලා. කිව්වහම දැන් මගේ ලෙඩේ නාමිකව ඇහුවා විතරයි. ලාච්චු ඇරලා බෙහෙත් පැකට්ටුවක් අරගෙන මේක බොන්න විවාහක සනීපේ කියලා මට බෙහෙත් පැකට්ටුවක් දුන්නා. ඊළඟ ගාව රුපියල් 5000ක් මිස්ටර් මේෂු උඩ තියන්න කිව්වා. මම සල්ලි අල්ලන්නේ මේෂු උඩ තියන්න කිව්වා. ඉතින් මේ පස්සේ ගෙදර ඇවිල්ලා බැලනම් මොනවද ඔය ගාහක මූලක් මූල් වගේයක් ඒක බොන්න බැලුවා බොන්න බෑ විසිකරලා දැම්මා. ඉතින් මම දන්නේ මේ තමන් සිල්වත් කියන එක පෙන්වීමේ යම්සි මානසික අක්‍රමිකතාවක් සංකීර්ණතාවක් මිනිසුන්ට තියෙනවාද කියලා. එහෙනම් ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචනයක් මේ holier than thou කියලා. ඒ කියන්නේ මම ඔබට වඩා මේ පාරිශුද්ධයි. ඒක ඇත්තට මේ එහෙම අඟවන පුද්ගලයා තුල තියෙන මේ මම විශේෂ කෙනෙක්.
සාපේක්ෂ භාවයක් සම්බන්ධ.
ඔව් මම විශේෂ කෙනෙක්. ඇත්ත වශයෙන්ම අපි කවුරුත් හිතනවා නම් තමන් විශේෂයි කියලා ඒක ලොකු මුලාවක්. ඉතින් ඔන්නෝම තත්ත්වයක් තමයි පේන්නේ. ඉතින් මෙතනදී ඇති වෙන මේ සැබෑ ශික්ෂණය එන්නේ කොහෙන්ද කියන එක. මොකද මොකක් හෝ බාහිර අපේක්ෂාවක් නිසා කෙනෙක් සිල්වත් වෙනවා නම් ඒක සීලය නෙමෙයි. දැන් මම නිදර්ශනයක් කියන්නම් මේ අපිට මට ශිෂ්‍යත්වයක් හම්බුණා මේ පිටරටක ඉරවක අපි කණ්ඩායමක් එහෙ ගියා. ගියාට පස්සේ අර මෙහෙදි මත්පැන් නොබන අය හරි ලාභයි රටේ මත්පැන් ගෙනල්ලා දිග්ගට අරට බොන්න පටන් ගත්තා. දැන් මේක ලංකාවේ නෙවෙයිනේ කවුරුවත් දන්නේ නැහැ. ඉතින් දැන් බලන්න ලංකාවේදී හරි සිල්වත්. මොකද මෙහි අඳුරනා ඉන්නවා ප්‍රසිද්ධ වෙයි. කවුරුවත් නැති රටකට ගියා තමන් අඳුරන්නේ නැති අය යන්න නේද. එතකොට මේකේ සැබෑ සීලය මොකක්ද අර ලංකාවේදී තමන්ගේ මිනිසුන් මැද පෙන්නන ඒ ගුණ යහපත් බවද මේ එහෙම නැත්තම් සියල්ලගේම අයින් වුණාම තමන් හැසිරෙන ආකාරයද. ඉතින් අපි හරියට ප්‍රවේශම් වෙන්නට ඕනේ. මේ අන්න එහෙම කියන එක. ඇත්තටම මගේ ජීවිතයේ අත්දැකීම අනුව තමා සිල්වත්යි කියා ගන්න අය විශ්වාස කළ හැම විටම මම රැවටිලා තියෙනවා. ඒ නිසා මම සමාජයට කියන්නේ ප්‍රවේශම් වෙන්න තමන් සිල්වත් බව අඟවන අයගෙන් කියන්නේ.
දැන් මම හිතන අපි ශික්ෂණය ගැන මාතෘකාවේදී ආරම්භයක් අරගෙන බොහොම මේ පැතිකරා විහිදුවගත් අපිට ශික්ෂණය පිළිබඳව කියන ගැටලු සැකසංකා පිය කියන ක්ෂේත්‍රය ආවරණය කරගන්න. අපිට කෙටි විරාමයක් ලබා ගන්න පුළුවන්. කෙටි විරාමයෙන් පස්සේ අපිට මේ ඒ විවෘත කරපු ක්ෂේත්‍රය තුළ එක්තරා තැනකට එන්න පුළුවන් මේ සැබෑ ශික්ෂණය කොහොමද කියන කාරණේ පිළිබඳව අපි කෙටි විරාමයකින් පස්සේ යලිත් හමුවෙමු. අපි මෙත්ගිර පාමුල සාකච්ඡා සභාවේ ප්‍රථම වතාවට කතා කරේ ප්‍රථම වතාවේදී මේ ශික්ෂණය පිළිබඳව තියෙන විවිධ අතටම ව්‍යාජ අදහස් පිළිබඳව. මන්දන බාලසිරි මහත්මයාත් කෞරුණ්‍ය ස්වාමීන් වහන්සේත් මේ ශික්ෂණය කියන දේ වරදවා තේරුම් ගත් ආකාර පිළිබඳව බොහෝ මතක් කළා. සමහරලාට වැඩසටහන ඒ කොටස දැරඹුවට පස්සෙ ඔබ හිතේ තැන්නත් ඇරි අතරමං වෙලා ඉන්න වුණත් වෙන්න පුළුවන්. මොකද අපි ශික්ෂණය කියන දේ පිළිබඳව අපි දන්න මතය දන්න අදහස් තරමක් අපි අපිම විවේචනය කරලා ඒ පිළිබඳව අපතුල තියෙන අදහස් එක්ක අපි ගැටෙන්න පටන් ගත්තාම අපි එක තැනකින් සලිත වෙනවා. එහෙනම් මොකක්ද ශික්ෂණයක් නැද්ද? ශික්ෂණය බොරුවක්ද? මේ මුළු සමාජයේම බොරුවක්ද ශික්ෂණය කියන දේ මිත්‍යාවක්ද කියලා. මොකද දැන් සමුනාන්ස අපිට ඒ අපි අපිවම සලිත කරගත් තැන ඉඳලා හොඳයි ආරම්භ කරගන්න මානසික ශික්ෂණය ඇති කරගන්න අපේ සැබෑ ප්‍රවේශය වෙන්න ඕනේ කොහොමද කියන තැනින්.
පුද්ගතුනේ කවදත් ලෝකයේ ශිෂ්ට සම්පන්න හා අශිෂ්ට සම්පන්න කියලා කොටස් දෙකක් ජීවත් වෙනවා. ඒ අපේ මනස ශිෂ්ට සම්පන්නව පවත්වා ගැනීම ලොකු අභියෝගයක් එක. ඒ කාර්යතාවය ඉෂ්ට සිද්ධ කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ යම්කිසි අනුපිළිවෙලට ප්‍රතිපදාවක් දෙන්නලා තියෙනවා. ඒ ප්‍රතිපදාවේ අද වැනි පොහොය දිනක සිල් සමාදන් වෙන දිනක විශේෂයෙන්ම භාවිතා කළ යුතු කතා 10ක් සහ භාවිතා නොකළ යුතු කතා 32ක් සඳහන් වෙනවා. එතනින් අපේ ශික්ෂණය ඇති වෙනවා. අපි මේ ලෝකයේ අශිෂ්ට සම්පන්නයි කියන පරාසයන් පිළිබඳව කතා කරන්නට ගියොත්, සිතන්ට ගියොත්, බලන්ට ගියොත්, මෙනෙහි කරන්නට ගියොත් අපේ සිත දූෂ්‍ය බවට පත් වෙනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අපේ හිතේ ශික්ෂණය රැකගන්න ධානය පිළිබඳව, සීලය පිළිබඳව, භාවනාව පිළිබඳව, සමාධිය පිළිබඳව, සමාධිය වැඩිවීම පිළිබඳව, සමාධි ගැටලු පිළිබඳව ආදී කොට ඇති කරුණු පිළිබඳව මෙනෙහි කරන්නට සාකච්ඡා කරන්නට කියන කාරණය. ඒක හරි වැදගත්. ලෝකේ අපි හැමදාම දකිනවා අපේ ශික්ෂණය මුලින්ම පැවතිනවාද කියන කාරණය තමයි මම බලන්න ඕන. සමාජයක් කියන්නේ අපි වැඩි ගොඩක් එකතු වෙන තැන. එතනයි සමාජය සැකසෙන්නේ. සමාජයක් ශික්ෂණයට පත්වන්නේ මා ශික්ෂණයට පත්වන නිසා. ශික්ෂණයට පත්වෙන ආකාර අපේ පින්වත් බාලසූරිය මහත්මයා මතක් කළා. නීතියට දරු කළා හෝ බය කළා බයේ හෝ ශික්ෂණයට පත්වෙනවා. ඒකත් නීතිය අපේක්ෂා කරන දෙයක්. ඒකට ගරු කරන්න ඕන. බයට හරි අවබෝධයෙන් හරි ඒක රකින්න ඕන. දැන් සමහර අය පාරේ ඉරිකපන්නේ නැත්තේ දඩේට බයනේ සමහර වෙලාවට. කෙසේ හෝ අනතුරු වැළකින ස්වභාවයක් ඒකේ තියෙනවා. ඒ වාගේම අවබෝධයෙන් ශිෂ්ට සම්පන්න වීම කියන එක උත්තරීතර බව අපේ පින්වත් පාලිසුරි මැතිතුමා ඉතාම හොඳින් පැහැදිලි කරලා දුන්නා. ඒක තමයි උත්තරීතර ශික්ෂණය. ඒ උත්තරීතර ශික්ෂණය කියන එකදී අවියාචයි එක. ව්‍යාජ ශික්ෂණය නෙමෙයි එක. අවියාජ ශික්ෂණයක් එය ආත්ම දමනය උදෙසා. තම ජීවිතයේ උත්තරීතර මනුෂ්‍ය දර්ශනය තුළින් පැන නගින බුදුවරුන්ගේ මහරහතන් වහන්සේලාගේ විශිෂ්ට වූ ඒ ශික්ෂණය. ඒ ශික්ෂණය කරා පැමිණෙන් නැති යමෙක් වේද දඬුවෙන් මෙන් හෝ කුමන හෝ දෙයකින් යම් කිසි ආකාරයකට ශික්ෂණයට පත් කරන්න ඕන. ජීවිත අවබෝධයෙන්ම ශික්ෂණයට පත් කරන්න බැරි වුණාම සමහර ආගම් දහම් නොයේකුත් දේවල් පෙන්නලා වුණ ශික්ෂණයට පත් කරගත්තා. මේක ආරක්ෂා වීමෙන් ඔබට ස්වර්ගයේදී මේවා ලැබෙනවා කියලා හරි වුණ ශික්ෂණයට පත් වීම ඉතාම වටිනවා. කෙසේ හෝ වුන් බලාපොරොත්තු වෙනවා මේ විදියට පැවතුනහම මට අනාගතයේදී ලබන ආත්මයේදී යහපතක් වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. ශික්ෂණය අවශ්‍ය වන්නේ අශිෂ්ට සම්පන්නයි කියන සම්මතය මේ ලෝකයේ කෙනෙකුගෙන් කෙනෙකුට හිරිහරයක් වන තැන, කරදරයක් වන තැන ඇති වෙච්ච තැන ඉඳලා. එහෙම නැත්නම් ශික්ෂණයක් ලෝකේ නැන්නේ. ශික්ෂණය ආරම්භ වන්නේ අශිෂ්ටයි කියන තැන ආරම්භ වෙනවත් සමගින්. ශික්ෂණය අවශ්‍ය කරන්නේ මානසික අවබෝධය, මානසික ශික්ෂණය වඩාගත් කෙනෙක්ගේ ඒකාන්ත වශයෙන්ම කායික ශික්ෂණය, වාචික ශික්ෂණය හොඳ ආකාරයෙන් පවතිනවා. විශේෂයෙන් අපේ බාලසූරිය මහත්මතුමා කතා කළ පරිසරයට අනුව කොටසක් මතක් කරන්ට උන හෙමින් කතා කිරීම පමණින් ඒ ශික්ෂණය නොවේ. හෙමින් ගමන් කිරීම පමණින් ඒ ශික්ෂණය නොවේ. අපි බලන්ට උන එය යහපත් අයහපත්. එහෙම නැත්නම් ධර්මානුකූලව මතක් කරන්නේ කුසලා කුසල විග්‍රහයටපත් වෙන්න ඕන. මෙයා හිමින් කිව්වේ අකුසලයක්ද? මෙයා හිමින් ගමන් කරන්නේ අකුසලයටද කියලා.
ඒක වැඩකට නෑ.
ඔව්. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕන මෙයාගේ මේ ක්‍රියාවලිය වේගවත් වුවත් හිමින් වුවත් ඒ තුල පවතින්නේ කුසල චේතනාවක්ද අකුසල චේතනාවක්ද? කුසල චේතනාව තුල පදනම්ව කටයුතු කරනවා නම් ඒ වචනයට කතා කරනවා නම් ඒ මෛත්‍රී වාක් කර්මයයි. ශික්ෂණයටපත් වූ වචනයක්. කයින් ක්‍රියා කරනවා නම් මෛත්‍රී සහගත චේතනාවෙන් එය මෛත්‍රී සහගත කාය කර්මයයි. මනසින් මෛත්‍රී සහගතව සිතනවා නම් යම් කිසි කෙනෙක් පිළිබඳව ඒක මෛත්‍රී මනෝ කර්මයයි. විශේෂයෙන් අපට උපකාර කරපු දායක පින්වතුන් ඉන්න රැවටිලා නෙමෙයි, බොහෝම ආදරයෙන් දයාවෙන් අහලා බලලා ඇඟට ගොඩ වෙලා වගේ උදව් කරන අය ඉන්නවනේ. මේක මෙහෙම වෙන්න ඕන සායනහසි කියලා එහෙම උදව් කරපු අය ඉන්නවා. ඇත්තෙන්ම අපිට ඒ වැඩ ඉන්නකොට ඉබේටම අපි හදවත් වලින් ආශිර්වාදයක්, මෛත්‍රී මනෝ කර්මයක් ඒ ඇත්ත වෙනුවෙන් පිට වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි පන්සල හදලා දීපු දායක මහත්මයා කියමුකෝ. මේ පයට පෑගෙන ටයිල් කැටයක් ගානේ හදවතින් අපි සෙට් පතනවා නේ. මේ මම ඉස්සර කොන්ක්‍රීට් ගොඩක හිටියේ, දැන් මට බොහොම නිවිහැනෙල්ලේ ඉන්න කුටිය පන්සල හදලා තියනවා නේද කියලා හාමුදුරු කෙනෙක්ගේ හිතේ. ඒ සද්භාවයේ සිතක ස්වභාවිකත්වය. එමෙ හිතලා හිතන දෙයක් නෙමේ, ස්වභාවයෙන් පැන නගින දෙයක්. අන්න ඒ වගේ කෙනෙක්ගේ හදවතක් තුලින්ම යමක් අපිට දිනා ගන්න හැකියාවක් තියෙනවා. හදවතක් තුලින්ම ඇති වෙන මෛත්‍රී සහගත බවක් ශික්ෂණය ඇති වෙනවා තමන්ගේ ජීවිතයේ ඇති කරන දැහැමිකමත් එක්ක, අව්‍යාජත්වයත් එක්ක කියන කාරණේ අපි මතක් කරගන්න
ඕනේ. සමිංහංශ මම ඔබ දෙපළට මේක විග්‍රහ කරන්න දැන් අපි හිතුවොත් සමහරවිට අපිට කෙනෙක් කෙරෙහි විතුරු සිත පවත්වා ගැනීම, මෛත්‍රී සිතුවිලි ඇති කර ගැනීම සමහර වෙලාවට පහසෙන් සිදු වෙන අවස්ථා තියෙනවා. පුළුවන් සමහරවිට අපි ප්‍රායෝගික ජීවිතයට ආවහම තමයි ශික්ෂණය ගැටළු එනවා ඇත්තේ. අපිට තව කෙනෙක් කෙරෙහි සියුම්මට ඉරිසියාවක් ඇති වෙන එක අපිට නොදැනී වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අපි හරි කැමති ආයතයට මිතුරු බව පාන්න, මිතුරු ඇති කරගන්න, නමුත් රස්සාවේදී වැඩ කරන වෙන්න පුළුවන්, ගෙදර දොර වෙන්න පුළුවන්, අපි නොදැනම අපි අනිත් පැත්තට හිත යනවා වෙන්න පුළුවන්. ඒතකොට ශික්ෂණය සොයන පුද්ගලයා තමන් තුළේ ඇති වෙන සිතුවිලි එක්ක ඔට්ටු වෙන්න බලනවා, රණ්ඩු වෙන්න බලනවා, අපහසුාවක් ඇති කරගන්නවා. ඒතකොට ශික්ෂණය කියන්නේ ඒ සිතුවිලි නොයන තැනට පස් කරගන්න එකද? නැත්නම් එහෙම සිතුවිලි ආවහම ශික්ෂණපත් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මම හිතන්නේ අපි මේ මානසික ශික්ෂණ පිළිබඳව කතාව ආරම්භ කරපු නිසා ඒකේ ටිකක් අපහසු පැත්තගෙන කතා කරත් හොඳයි
කියලා. දැන් මම අහලා තියෙන හුඟක් දෙනාගෙන් ඇත්තටම මට ඉගෙන ගන්න මම අහලා තියෙන්නේ කොහොමද මේ ශික්ෂණය ඇති වෙන ජීවිතයේ කියලා විවිධ අයගෙන්. ඒ හැමෝම දෙන උත්තරේ තමයි මනසෙන් තමයි ශික්ෂණය ඇති වෙන්නේ. ඔබ මනස හදාගන්න, එතකොට ඔබේ ජීවිතයේ ශික්ෂණය වෙනවා. එහෙමනේ කොළුණක් කියන්නේ මනස හදාගත්තාම ජීවිතයත් හැදෙනවා කියන්නේ. ඔහොමයි ප්‍රකාශ අපිට කරන්න පුළුවන්. නමුත් අපි බලන්න ඕනේ ප්‍රකාශය ඇත්තද කියලා. දැන් මනස ශික්ෂණය කරගත්තාම ජීවිතේ ශික්ෂණය. ඔව් බැලු බැලමට ඒක ඇත්තක් තියෙනවා. එක්තරා ප්‍රමාණයකට ඇත්තක් තියෙනවා. නමුත් මනස කියන්නේ මොකක්ද? දැන් මනස කියන එක ගැන අවබෝධයක් නැතුව මනසෙන් ශික්ෂණය ඇති වෙනවා කිව්වට තේරෙන්නේ නැහැනේ. දැන් කවුරු හරි මට කියනවා මනසෙන් ශික්ෂණය ඇති කරගන්න. මම දන්නේ නැහැ මනස කියන්නේ මොකක්ද කියලා. දැන් මනස කියන්නේ මොකක්ද? හරි. දැන් මට නම් පේන්නේ මේ මිනිස්යාගේ මනස මුළුමනින්ම අසංවරයි. මට පෙන්වන්න සංවර මනසක් තියෙන කෙනෙක්. හරිද? මනසේ ස්වභාවයම අසංවර බව. හරි? දැන් නිදර්ශනයක් අපි හිතමු. දැන් ඔබ මාර්ගයේ ගමන් කරනකොට මේ රත්තරන් ආභරණයක් බිම ඇටලා තියෙනවා පේනවා. ਉਹ හරීම ගුණධර්ම ගරුක කෙනෙක්. ඒ වුණත් ඔබට හිතෙනා නේද මේක මම ගන්න ඕනේ කියලා. ඒක ගන්න නොවන එක වෙනවා. අර චේතනා පහළ වෙනවා. ඒ වගේම අපි බොහොම මේ පිරිසිදු හිත තියාගෙන ඉන්න උත්සාහ කරත් අපි රාගී දර්ශනයක් දකිනකොට අපේ හිතේ රාගය ඇති වෙනවා. ඒ වගේ මේ මනස මේ සංවර කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මනසේ ස්වභාවයම අසංවර බව. හරි? හැබැයි තාවකාලිකව පුළුවන් මනසෙන් සංවර වෙන්න. ඒක ඔය මනසෙන් සංවර වෙන්න පුළුවන් කියන අය කියන්නේ තාවකාලිකව සංවර වෙන්න කියලා. දැන් කියමු මාතුල කෝපය ඇති වෙන හොඳ නෑ. නෑ කෝප ගියත් ඇති වුණත් මම බොහොම ප්‍රවේශමෙන් කතා කරනවා. මේ සියරම මනසින් දරන උත්සාහය. දැන් මනස අසංවරව මනසට පුළුවන් ද තමාව සංවර කරගන්න? බැහැනේ. හරි? එතකොට අර తాවකාලික මේ සංවර වීම ගැනනේ මම කතා කරන්නේ. ඒක තමයි දැන් මේ මුළු සමාජයේම දන්නේ උච්චරයි. සේරම කියන්නේ මානසින් සංවර වෙන්න කියලා. දැන් මානසින් සංවර වෙන ඉතින් අපි උත්සාහ කරලා තියෙනවා. කොහොමද මේ හිස කලයක් මුණින් අතට හරවලා වතුරේ ඔබාගෙන ඉන්නවා වගේ. හරි. හොඳට ඉබිලා තියෙනවා. හැබැයි අවුරුදු 10ක් තියාගෙන ඉඳලත් අත ගත්ත ගමන් මෙන්න උඩට ආවා. එතකොට අර මනස අර පීඩනය දෙනකම් ඔබ මෙහෙම ඉන්න ඕන කියනකම් විතරයි මනස සංවර වෙන්නේ. අපි ඒක අතහැරපු ගමන් මනස තමන්ගේ සත්‍ය ස්වභාවයට පැමිණෙනවා. ඒක නිසා මේ මනසෙන් සංවර වීම කියන දේ මම හිතන්නේ කරන්න පුළුවන් කියලා. දැන් මම දවසක් මේ තරුණ කණ්ඩායමකට මේ සංවර බව ගැන කතා කරනකොට එක තරුණයෙක් නැගිටලා ඇහුවා මේ සර් ඔය කියන සංවර වෙච්ච මිනිස්සු කොහෙද ඉන්නේ අපට වෙන්නන්ද කියලා. මමත් නිරුත්තර වුණා. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මොකද්ද? සීලවන්තේ දන්නවද තමන් සිල්වත් බව? දැන් මට හවල් සීලේ තියෙනවා මම මෙහෙම කෙනෙක් මම මෙහෙම කරනවා මම මෙහෙමයි කියලා දන්නවද? පොදු ප්‍රශ්නය. සීලවතෙක් දන්නවද තමන් සිල්වත් බව? මම නම් හිතන්නේ තමන් දන්නේ.
ඔබතුමා කියන්නේ මේ තරම් දන්නේ නැහැ කියන්නේ ඒක ස්වභාවිකව තියෙන නිසා විශේෂ දැනුමක් නැහැ කියලා.
මොකද එයා එහෙම උත්සාහයෙන් මනසෙන් මේ මම මේ ශික්ෂාපදේ රකින්නවා මේ ශික්ෂාපදේ රකින්නවා කියලා මනසින් එහෙම කරන්නේ නැහැ. එයා ළඟ යම් ශික්ෂණයක් තියෙනවා ඒක මේ මනසෙන් හිතලා තත්වාරෝපිත කරගෙන මනස හදාගෙන ගත් එකක් නෙවෙයි. හරි? ඒක නිසා මේ දැන් අපි තුල වුණා නේද? මේ අපි දන්නේ අපේ ගුණයාපත්කම අපි දන්නේ. දැන් මම දන්නවා නම් මගේ ගුණයාපත්කම මේකයි කියලා මම ගුණ දහම් නැහැ. කොටින්ම කියනවා නම් තමා සිල්වත්යි කීම පවා දුස්සීලයි. පැහැදිලිද? මොකද දැන් තමා සිල්වත් කියලා කියන්නේ කොතනින්ද මේක කියන්නේ? ඇත්ත වශයෙන්ම මේක කියන්නේ මමංකාරයෙන්. මේ සිල්වත් මම සිල්වත් වෙන්න ඕනේ මම මෙහෙම ඉන්න ඕනේ සේරම මමංකාරය. දැන් මමංකාරය නැති වුණ තැන කවර සීලයක්? හැබැයි හැමදේම ලස්සන සිදුවෙනවා. ඉතින් මෙන්න මේ ගැඹුරක් තියෙනවා මේකේ.
මම හිතන්නේ අපි ධර්ම සාකච්ඡාවේ සමහර අපිට වචනේ සීමාත් එක්ක අපි ලොකු ගැටලුවකපත් වෙන සමහරට ඒ නිසා මම කැමති මේ කොටස ගැන ස්වාමීන් වහන්සේත් බලසු මහත්මයාත් එක්ක බොහොම තව චුට්ටක් ගැඹුරට කියන්නේ අපි මේ උඩට එක් පැත්තකින් අපි කියන මනස සංවර කළා තමයි ආරම්භ කරන්න කියලා. දැන් මනස සංවර කිරීම කියන ක්‍රියාවම මිත්‍යාවක් කියන අදහස තවපැති අපි සමාහට මේ වචන හරමයක ඉන්නවා එකම දේ කතා කරනවා වන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අපි තවත් එක ගැඹුරට යමු මේ පිළිබඳව. ඒ කියන්නේ මම දැන් බාසි මහත්මයා කියන්නේ සංවර මනසක් කියලා දෙයක් නැහැ.
ඔව් ඒකම ගැඹුරු පරාසයක අපි වෙනත් බාලිසුර මෙතුමන් ඒ වචන ගෙන යනවා. මොකද මේ මනෝ කියන වචනය සැකසීලා තියෙන පදනමත් එක්ක තමයි අපේ බාලිසුර මෙතුමන් මේ මනස තුල සංවරය නැහැ කියන වචනය පාවිච්චි කරේ. මොකද මනෝ කියන්නේ ඇඳ ගන්න ලද චිත්‍ර සමුදාය. අපි උදාහරණයක් වශයෙන් ගමුකෝ CD තටියක්. අපි ඒකට කියනවා මුලින්ම කිසිවක් නොලියපු CD තටියක් හිස් එකක් අපි ගමු. ගත්තාම අන්න මේකේ මේ CD තටිය අපි වර්ග කරලා නැහැ මොන භාෂාවෙන්ද මොන රූප සටහන්ද මොන සංගීත කාණ්ඩද මේකේ තියෙන්නේ කියලා තාම මුකුත් කවල නැහැ. දැන් මනෝ කියන එක හැදෙන්නේ මේක බර්න් කරන්න පටන් ගත්තට පස්සේ. එහෙම නැත්නම් මේක රයිට් කරන්න පටන් ගත්තට පස්සේ තමයි මේක මනෝ කියන එක හැදෙන්නේ. ඉතින් අපි මේ බලසූරිය වැදිතුමා එතන තමයි කතා කරේ. මනෝ කියන එක ඇතුලේ සංවර භාවය නැහැ කියන එක. මනස කියන එකෙන් එහාට ගෙප් වෙනාට. එහෙම නැත්නම් මේක කිසිවක් නොලියපු අවස්ථාවේදී මේ සංවර භාවයේ තියෙනවා කියන ඒ උත්තරීතර ගැඹුර තමයි මම ඉතාලේ ඉග්‍රහ කරන්න ඇත්ති කියන මගේ අදහස තියෙනවා. මට පේන විදිහට ඒ විදිහට අපේ සංවරතාවය නැති කර ගැනීමට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දර්ශනේන සම්පන්නෝ. මේ දර්ශනයෙන් පූර්ණත්වයටපත් වීම සහ දෘෂ්ටි නොගැනීම. මේ දෘෂ්ටි ගැනීම නිසා තමයි ලෝකයේම තියෙන අසංවර භාවය තියෙන්නේ. දැන් බලමු මේ එකම ස්වභාව ධර්මයකට විවිධ දෘෂ්ටීන් වලින් ආමන්ත්‍රණය කරනවා. මුල්ම කාලයේම මතක් කළා මහා බ්‍රහ්මන් කියලා. ඊට පස්සේ අපි එනවා මේ සතර මහා ධාතු ස්වභාව ධර්මය කියලා වචනයක් කියනවා. ඊට පස්සේ ගෝඩ් කියලා කතා කරනවා. ඊට පස්සේ අල්ලා කියලා කතා කරනවා. මේක හරියට අපි අර වතුර වලට තන්නේ කියනවා, මොට කියනවා, තව භාෂාවකින් තව දෙයක් කියනවා. මෙන්න මෙවැනි දෙයක් හා සමානයි. මේ මුළු ලෝකෙම ශික්ෂණයට පත් වෙනවා මේ යථාර්ථය අවබෝධ කරගන්න තැන. එකම දෙයකට විවිධ භාෂාවලින් ආමන්ත්‍රණය. දැන් බුදුදහමේ කර්මය සහ විපාකය කතා කරනවා. තව කෙනෙක්ගේ පාපය සහ පින පිළිබඳව සලකලා එයත් ස්වර්ගයට යවන සහ අපායට යවන කෙනෙක් ඉන්නවා කියලා කතා කරනවා. මේ කතා කරන්නේ එකම තැනක්, එකම පරාසයක් විවිධ සංස්කෘතික න්‍යායන් වලින්. මෙන්න මේ කරුණු කාරණාවන් ටික මේ භාෂාවන් අතර අපි අතරමං වෙන්නේ නැතුව තේරුම් ගන්නතු අපි සියලු දෙනාම එකම දෙයක් ගැන විවිධ වචන වලින් කතා කරනවා. එකම දෙයක් ගැන විවිධ වචන වලින් කතා කරන පිරිසක් කියලා අපි දැනගත්තාම අන්න එතනින් ඒ දොරටුවෙන් අපිට පුළුවන් සමගි සම්පන්නව සියලු දෙනාටම මේ විශ්වයට ඇතුල් වන්න. එහෙම නැත්නම් නිර්වාණය කියන එක තේරුම් ගන්න. එහෙම නැත්නම් ස්වර්ගය කියන එක. එහෙම නැත්නම් මෝක්ෂය කියන එක. එහෙම නැත්නම් ධර්මත්වය කියන එක අපිට තේරුම් ගන්න හැකියාව තියෙනවා. අනේක ශ්‍රීශේෂීම කාරණයක් ඒ ශික්ෂ සම්පන්න කෙනෙක් වීමට අපි දැනගත යුතු අවබෝධ කරගත යුතු.
අපි වාසුමත් ඒ පිළිබඳව කතා
කරමු. ශීලයේ ගැන කතා කරනකොට මට පරණ කතන්දරයක් මතක් වුණා. ඒක සෙන් කතාවක්. ජපානයේ එක්තරා හරිම සිල්වන්ත භික්ෂුන් වහන්සේ නමක් වැඩ හිටියා. ඉතින් සිය ගාත් මිනිස්සු උන්වහන්සේ හරිම සිල්වත් කියලා හරි පැහැදීමකින් හිටියේ. ඉතින් උන්වහන්සේ ගැන නොයේ කට කතන්දර පැතිරුණා උන්වහන්සේගේ සීල බලය ගැන. මිනිස්සු කිව්වා මේ උන්වහන්සේ භාවනා කරනකොට කුරුල්ලෝ මල් පියලි ගෙනල්ලා පාමුල ළඟ කියලා යනවා. එච්චර උන්වහන්සේ සීල්වත් කියලා. මේක අහපු එක්තරා තරුණ භික්ෂු නමකට කුතුහලයක් ඇති වුණා. කෙනෙක් කොහොමද මෙහෙම සීල්වත් වෙන්නේ කියලා. එයා හිතුව මේක පරීක්ෂා කරලා බලන්න ඕන කියලා ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරලා සතුරු සාමිච්චි ඉන්නකොට ඇහුවා ප්‍රශ්නයක්. මේ ඔබ වහන්සේට බය ඇති වෙනවද කියලා ඇහුවා. නෑ නෑ මාතුල් බය ඇති වෙන්නේ නෑ. බය කියන්නේ ක්ලේශ. මම මේ ක්ලේශ ධර්ම සියල්ල පහ කරමු කියන්නේ. හා හා. දෙලකින් තර්ක කරන්න ගියේ නෑ. ඒ තරම් භික්ෂුව වැඩක් කරනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ එක්තරා ගල්තලාවක පන්සල ළඟ තියෙන ගල්තලාවක ගිහිල්ලා එතන තමයි භාවනා කරන්නේ. මෙයා මොකද කරේ? එතනට ගිහිල්ලා හුණු කැටයක් අරගෙන ධර්ම චක්‍රය ඇඳලා මෝහාවෙන බලා හිටියා. ඔන්න අපේ ස්වාමීන් වහන්සේ එතනට ආව භාවනා කරන්න ඉඳ ගන්න හදනකොට මෙන්න කවුද ධර්ම චක්‍රයක් කියන්නේ. උන්වහන්සේ එතන ඉඳ ගන්න නැතුව වෙන තැනක ගිහිල්ලා ඉඳ ගන්නවා. එතකොට අර තරුණ භික්ෂුවලි කෝ ආ බය තාම තියෙනවා නේද කියලා. ඒකේ දුකු තිගැසීමක් ඇති වුණා අර ස්වාමීන් වහන්සේ. ඇත්ත වශයෙන්ම මේ කතාවේ කියනවා ඒකෙන් උන්වහන්සේ සත්‍ය අවබෝධයට පත්
වුණා. තමන්තුළු තියෙන බය හරියටම තේරුණා.
ඔව් තමන් හිටපු තත්ත්වය. ඒ කියන්නේ උන්වහන්සේට තේරෙනවා මම මෙතෙක් කල් ඉඳලා තියෙන්නේ මේ සමාජයේ මගෙන් අපේක්ෂා කරන සීලවත් බව කියන මානසිකත්වය. මම බොහොම ලස්සනට මේක රඟපාගෙන ඉඳලා තියෙනවා. ඇත්තටම ඔය කියන දේවල් සේරමත් මාතුල තියෙන කියලා මනස ශලිත වුණාම තේරුණා තමන් හිතපු තත්ත්වය. ඉතින් උන්වහන්සේ සත්‍ය අවබෝධයට පත් වුණා කියලායි කියන්නේ. හැබැයි කතා ඉවර වෙන්නේ හොඳ ලස්සන තැනකින්. ඊට පස්සේ කුරුල්ලෝ මල් පියලි කඩලා උන්වහන්සේ භාවනා කරන තැනට ගෙනල්ලා දැම්මේ නැහැ කියලා. හරි? එතකොට මෙතන අපිට චරිත දෙකක් පේනවා. එකක් මේ සිල් රකින්න චරිතය. අනිත් එක තමයි යථාර්ථයේ දකින පරිණත බව. හරිද? දැන් අර ලාමක සිල්වත් බව කියන දේ නිදාසුන උන්වහන්සේ පරිණත වීමේ. දැන් කෙනෙක් පරිණත වීම සමගම ඇත්ත වශයෙන්ම ලෝක ශික්ෂණයක් ඇති වෙනවා. දැන් මෙතන අපි කතා කරන්න ඕනේ දෙයක්. දැන් මම කව මානසින් මනසට බෑ අපිය සිල්වත් කරන්න. තාවකාලිකව පුළුවන් නමුත් ගැඹුරෙන් නෙවෙයි. එහෙමනම් මේ සිල්වත් බව ඇති වෙන්නේ කුමකින්ද? ඒක තමයි ඇත්තම වැදගත්ම තැන. සිල්වත් බව ඇති වෙන්නේ යහපතින්. මේ යහපත කියන එක මම අත්දකින්න තරමට, ඒ යහපතේ මම පිහිටා සිටින තරමට, ඒ යහපත මේ ගුණයෙන් මා පිරී සිටින තරමට මම සිල්වත් වෙනවා. ඒකට යහපතයි අපි සිල්වත් කරන්නේ.
වස්මාරණ කියන්නේ යහපත දෘෂ්ටි ස්වරූපයෙන් නෙමෙයි සැබෑවට යහපත.
ජීවන අත්දැකීමක් හැටියට. මොකද යහපත කියනදී අපිට මේ අත්දකින්න පුළුවන්. ඒක තියෙන ගුණය. දැන් අපි හිතමු සුවඳක් දැනෙන්නේ නේද? නැත්තම් හොඳ කෑමක් කෑම ඇඟට දැනෙන්නේ පෝෂණයක්. අන්න එහෙම ශාරීරිකව පවා දැනෙන දෙයක් මේ යහපත. මොකද යහපත තියෙනකොට හිතේ තියෙන ක්ලමත ස්ට්‍රෙස් කියලා කියන්නේ ඒවා නැති වෙලා හිතේ තියෙන ගැටුම් සේරම නැති වෙලා පුදුම ලස්සන තැනක තියෙනවා. එතකොට මේ ඇත්තසෙම ආගම තුලින් දහම තුලින් අපි හොයන්නේ වෙන මොකක්වත් නෙවෙයි යහපත කියන. ඒකත් යහපත දකින්න ප්‍රමාණය අනුවයි සැබෑ සීලය ඒ පුද්ගලයා තුළ පිහිටා.
සමහරවිට මට මෙතෙක් අපි දෙවෙනි වටේ කතා කළ දේවල් පිළිබඳව සාරාංශ කළොත් එයි මට හැඟෙන්නේ. ඒ කියන්නේ අපිට අපි ශික්ෂණය ආරම්භ වන්නේ ඇතුළතින්. මොනිට ඇතුළතින් කියන වචනේ වඩා පැහැදිලි බවක් ඉන්නේ කියලා. ඇතුළතින් ශික්ෂණය ආරම්භ වෙනවා. හැබැයි මේ ආරම්භ වෙන ශික්ෂණය ඇතුළතින් ගන්නකොට අපි මනස කියන ස්වභාවයෙන් අසංවර තියෙන දේ පාලනය තුලින් නෙවෙයි ඇතුළත පුරා ගන්න තියන්නේ. බාසු මහත්මයා දැන් හොඳ අදහසක් අපට ගෙනා තීරණ දැනෙන ආකාරයට මේ යහපත ඇතුළතින් අත්දකින තරමට අපතුල ශික්ෂණය ගුණ වෙනවා කියන වගේ අදහස. මෙතන වහන්සේගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඒ අදහස තවත් වර්ධනය කරගෙන අපට දෙවන විරාමයට යන්න පුළුවන් වුණොත් අපි එක්තරා තැනකට අපේ ප්‍රේක්ෂකයන් අරගෙන ගිහිල්ලා යන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂී දමනයක් සංවරයක් තමයි මේ අත්තානං උපමංකත්වා කියන තැනින් ආරම්භ වෙන්නේ. තමන්ට තමන් සංවේදීව තමන්ව තමන් තේරුම් අරගෙන උපමා කරගෙන කටයුතු කිරීම. මෙන්න මේ ආකාරයට ජීවිතයේ හැම මොහොතකදීම ගලප ගන්න කෙනෙකුට තව ආගමක් අවශ්‍ය කරන්නේ ශිෂ්‍ය සම්පන්න වෙන්න. මොකද ඒක බුදුදහමෙන් හොඳටම කියා දෙනවා. එසේ විශේෂයෙන් මතක් කරන්නට හේතුව ඒ තරම් මේ කාරණේ වැදගත් වෙන නිසා. තව ආගමක් ඕනේ නැහැ කියන එකෙන් අදහස් කරේ ඒ තරම් මේක වැදගත් වෙනවා. ඒ කාරණේ අපි දැනගන්නේ බුදුදහමෙන්. තමාව තමන්ව සංවේදී කරගෙන හැම මොහොතකම බලනවා. එයා තේරුම් ගන්න හැම මොහොතකම තමන් විඳින්නට කැමති නැති දෙයක් අනුන්ට විඳින්නට සමස්සන්නේ නැහැ. තමන්ට මේවැනි දෙයක් සිදු වුණොත් තමන් ලබන විපත, තමන් ලබන දුක වේදනාව මනාකොට හඳුනා ගන්නවා. එවන් දෙයක් තව කෙනෙකුට ලැබෙන්නට ඉඩ දෙන්නේ නැහැ. මෙන්න මෙතනින් ආරම්භ වෙනකොට අපිට ශික්ෂාපද පහක් හයක් හතක් දහයක් නෙමෙයි, කෝටියකුත් දෙකෝටියකුත් නෙමෙයි, ගණන් කරන්නට බැරි ශික්ෂණය මිනිසෙක් තුළ නිර්මාණය වෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මොහොතින් මොහොත විමර්ශන කරන්න, මොහොතින් මොහොත අලුත් වෙන්න, මොහොතින් මොහොත තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන ශික්ෂණයන් නැවුම් කරගන්න, අලුත් කරගන්න. මොකද හේතුව තමන්ට අනුන්ට විපතක් ඇති වෙන තැනේ තමන්ගේ වචනයවත්, තමන්ගේ ක්‍රියාවවත්, තමන්ගේ සිතුවිලිවත් මුදා හරින්නට එපා. මක් නිසාදයක් ඔබ වපුරන දේ ඔබට ප්‍රතිලාභය ලබා දෙන්නේ.
තමන් සංවේදී කරගෙන ඒ අර්ථයෙන් යහපත කියන දේ අත්දැකීමෙන් ඒ යහපත අනිත් අයට පිළිම පිළිබඳව උපවංශ. ඒකට උපවංශ අදහස් කරේ මේ කියන්නේ අපි අර පදවලට සීමා කරපු සිල් පද ශික්ෂණය සබෑ ශික්ෂණයේ නෙවෙයි කියන අදහසද?
එතන ඇත්තෙන්ම අපි මතක් කළොත් ඒක නිවසක් තැනීමේ අදිතාලම. ඒක ශික්ෂණයේ නැමැති උත්තරීතර මහා මාලිගාව. ගැනීමේ අදිකාලම තමයි පංචශීලය. ඒ පංචශීලයවත් ආරක්ෂා කරගන්නට කල්පනා කරන කෙනෙකුට පමණයි මේ මහා මාලිකාව තනන්නට පුළුවන්කම තියෙන. ඉතාම සරල සමාජීය පහත් ක්‍රියාවලියන් රාශියක් තමයි තියෙන්නේ මේ පංචශීලයෙන් ආවරණය කරන්න, දුරු කරන්න කියලා. මා එක වෙලාවකදී හඳුන්වලා දෙනවා අපේ පින්වතුන්ට මේ ගමනක් යද්දී අපිට තිබෙන මාර්ග සංඥා වෙන්නේ කියලා මේ පංචශීලය. මාර්ග සංඥා සෑම විටම අපට පින්නුන් කරලා දීලා තියෙන අපේ යහපත වෙනවා. ඉදිරියෙන් පාර ලිස්සනවා, ඉදිරියෙන් වංගුවක් තියෙනවා, ඉදිරියෙන් හතරමං හන්දියක් තියෙනවා කියලා අපිට මතක් කරන්නේ ආරක්ෂාවෙන්. පරිස්සම් වෙන්න කියන කාරණේ. ඒ වගේම ප්‍රාණඝාතය කළොත් සිදුවෙන විපත, සොරකම කළොත් සිදුවෙන විපත, බොරුවක් කිව්වොත් සිදුවෙන විපත, සුරාපානය කළොත් සිදුවෙන විපත, අන් අයට හිරිහර කරදර කළොත් එහෙම සිදුවෙන විපත ආදී වශයෙන් මේ කරුණු කියලා දෙන්නේ මූලික පදනම. ශික්ෂණයේ මූලික පදනම ආරක්ෂාවෙන් තෝරන තමන් ලබන්නට අකමැති දෙයක් අනිවාර්යෙන් මේ පංචශීලයෙන් ආවරණය කරන්නේ අපි ලබන්නට කැමති දෙයක් නේ. මං කැමති නෑ මට රිදවනවට කායිකව. ඒ වගේම මගේ තියෙන දෙයක් සොරකම් කරනවට, හිරිහර කරනවට ආදි වශයෙන් මේ පංචශීල ධර්මයේම පැහැදිලි කරන්නේ තමන්ට අනුන්ට විපත් ගෙන දෙනවා. දැන් සුරා මේරේ මජ්ජපමා දත්තාන මදයට ප්‍රමාදයට. ප්‍රමාදයට හේතුව කියන්නේ කලකෝලහල අනතුරු, තමන්ගේ ජීවිත හානි, අනුන්ගේ ජීවිත හානි ආදී සිදුවෙන දේවල්. එවනම් මේ මූලික හරපද්ධතිය ඒකාන්ත වශයෙන් රැකෙන කෙනෙක් තමයි ශික්ෂණය නැමැති මහා මාලිගාව තනන්නේ.
මම හිතන අපි දෙවනවතේ අවසානයේ වෙනකොට ශික්ෂණය පිළිබඳව පැහැදිලි අවබෝධයකට කැමිනෙමින් තියෙනවා. අපිට ඉතාමත් ප්‍රයෝජනවත් වේ තුන්වෙනි වතාවේදී ජීවිතයට ඒ බද්ධ කිරීම පිළිබඳව උදාහරණ සහිත විවිධ කොටස් බද්ධ කරගන්න ඉගෙන කතා කරන්න. එවන අපි කෙටි විරාමයකට සිත් නැවතත් සාකච්ඡා අවසන් කොටසට සම්බන්ධ වෙමු. මෙත් කිර පාමුල අද දවසේ අපේ සාකච්ඡාවේ මාතෘකාව ශික්ෂණය. අපි මොහොතක් හරි බැලුවොත් මේ දක්වා අපි කතා කර දේ පිළිබඳව අපි පළවෙනි වටයේදී ශික්ෂණයසේ පෙනෙන හේත් සැබෑ ශික්ෂණය නොවන චරිත පිළිබඳව, දේ පිළිබඳව පොදුවේ කතා බහ කළා. ඒ වගේම අපි දෙවන වටයේදී සැබෑ ශික්ෂණය සොයා ගන්නට මානසික සංවරය තුළින් ආරම්භ කරන්න කෙසේද කියා ඒ මනස තුළම රැවටීමකට පත්වෙන්නේ නැතුව යහපත තුළින් තමාට සංවේදී වීම තුළින් මානසික සංවරය කියන දේ සැබවින්ම අර්ථ දැක්වෙන ආකාරයෙන් තේරුම් ගැනීම පිළිබඳව අපි මතක් කරගත්තා. පදන ඉතාමත් වටිනා තුන්වෙනි වටේදී අපි මෙහි භාවිතය පිළිබඳව යොමු වුණා. සමාජයේ විවිධ කොටස් සැබෑ ශික්ෂණයේ යහපත ලෙසින් සංවේදී ලෙස හඳුනා ගැනීම ජීවිත සාර්ථකත්වයට පාවිච්චි කරන්නේ කොහොමද කියන දේ කතා කළොත් මම හිතන අපිට ගොඩාක් ප්‍රයෝජනයක් ඇති කර දෙන්න පුළුවන් අපි ප්‍රේක්ෂකයන්. අනුසුමහත්ම අපිට විශේෂයෙන්ම තරුණ අය ගැන විශේෂයෙන් කතා කරන්න පුළුවන් විවිධ කොටස් ගැන කතා කරන්න පුළුවන්. ශික්ෂණය සංවේදීව හොයාගෙන ඒ ජීවිත සාර්ථකත්වයට භාවිත කිරීම ගැන අපි කතා කරමු.
ඔව් දැන් අත්තම කියනනම් මේ ජීවිතයේ ස්වභාවය තරුණ අයට එකක් වැඩිහිටියන්ට එකක් කියලා කියන්න බෑ. යම් සත්‍යයක් ජීවිතයේ තියෙනවාද හැමෝටම පොදුයි. හැබැයි තරුණය ගැන මට කියන්න පුළුවන් ඉතාම ඉක්මනින් ඒ සත්‍ය අවබෝධ කරන්න පුළුවන් පිරිසක්. වැඩිහිටියන්ට වඩා ඉක්මනින් යථාර්ථයේ සත්‍ය දකින්න පුළුවන් හැකියාවක් තරුණයන්ට තියෙනවා. ඉතින් අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ තරුණයන්ට තියෙන මේ හැකියාව හරිද? ඒෙන් කවවත් ප්‍රයෝජන ගන්නෙත් නැහැ. මේ හැකියාව ඒ තරුණයාගේ අති ප්‍රතිභා සම්පන්න බව ආමන්ත්‍රණය කරන කිසිම වැඩසටහනක් නැති තරම්. හොඳයි අපි නැවත අපි ප්‍රශ්නෙට එමු. දැන් මම කිව්වා ශික්ෂණය පහළ වෙන්නේ යහපතින් කියලා. එතකොට ඊළඟ ප්‍රශ්නයක් ඇති වෙනවා මොකද්ද යහපත කියන්නේ? කොහෙද මේ යහපත තියෙන්නේ? මොකද යහපත යහපත කියලා අපිට තව රැවටිල් එකට අහුවෙන්න පුළුවන්. කොහේ යහපත තියෙන්නේ? දැන් කවුරු හරි කියයි ආපහු හිතේ තමයි යහපත තියෙන්නේ. දැන් මොකද හිතේ යහපත තියෙනවා කියලා කියන්නේ? සිතිවිලි වල යහපත තිබේ. ඒකනේ කියන්නේ නේද? අපිට දැන් ඇති වෙනවානේ කීක විදිය සිතිවිලි. හොඳ සිතිවිලි ඇති වෙනවා, නරක සිතිවිලි ඇති වෙනවා. දැන් හොඳට අපි බැලුවොත් සිතිවිල්ලක් තුන කොහොමද යහපතක් තියෙන්නේ? සිතිවිලි කියන්නේ ඇත්ත වශයෙන්ම මේ හැම සිතිවිල්ලක්ම ක්ලේශය. මොකද අර මානසයේ ඇතිවන එක්තරා මේ තරංගයක්. ඒ තරංගය ඇති වෙන්නේ මේ මේ ලෝකේ තියෙන යම් යම් දේවල් නිසා. එතකොට සිතිවිලි කෙලුටුයි. මොකද සිතිවිලි අපේ සත්‍ය ස්වභාවය නෙවෙයි. ඒ කියන්නේ මට එක එක ඒවා හිතෙනවා නම් මේ මගේ සත්‍ය ස්වභාවය නෙවෙයි. දැන් මිනිස්සු උතන ලොකු රැවටිීමකටපත් වෙනවා හිත කියන දේ ඇත්තයි කියලා. දැන් හිත කියනවා නිදේ පයින් කියලා පයින්. ඒ වතුර වෙන කොට කෑ ගාව කියන මම බේර ගන්න කියලා. එතකොට හිත කියන දේ අපිට යෝජනා කරන දේ සත්‍ය නෙවෙයි. මොකද මුළු සිතම අපි මානස කියන වචනේ වඩා හොඳයි මුළු මානසම අසත්‍යයි. මානස යහපත් නැහැ. එහෙනම් මනස තුලින් යහපත් වෙන්න කියලා හිතන එක කෙරෙන වැඩක් නෙවෙයි. මොකද යහපත තියෙන්නේ මේ මනස තුල. හරි සිතුවිලි තුල, හැඟීම් තුල යහපත තියෙන්නේ නේද? එහෙමනම් මේ යහපත තියෙන්නේ මනස තුල නෙවෙයි. හොඳයි ඊළඟ ප්‍රශ්නේ කොහෙද මේ යහපත තියෙන්නේ? මේක ගැඹුරු දෙයක් නමුත් කියන්න ඕනේ. යහපත තියෙන්නේ කොතනද කියලා. දැන් අපිට සිතිවිල්ලක් ඇති වෙනවා. හරි? ඒ සිතිවිලි වැල දිගේම යන්නේ නැහැ. සිතිවිල්ලක් ඇති වෙලා ඊළඟ සිතිවිල්ල ඇති වෙන්න පෙර තියෙනවා පරතරයක්. සිතිවිලි දෙකක් අතර පරතරයක් තියෙනවා. දැන් හොඳට මේ සිතිවිලි භාවනාවෙන් හරි කොහොම හරි මොකද්ද සම්මේ සෙමීට එන්න මේ ඒ වගේ වේගය අඩු කරගෙන අඩු කරකට හොඳට වෙන ඕන සිතිවිල්ලක් එනවා පරතරයක් තියෙනවා ආයි සිතිවිල්ලක් එනවා පරතරයක් තියෙනවා. හැබැයි අපි කලබලෙන් ජීවත් වෙනකොට මේ පරතරේ ඉතාම කෙටි දැනෙන්නේ නැහැ. යහපත තියෙන්නේ සිතිවිලි දෙකක් අතර තියෙන පරතරේ. හරි? දැන් අපිට පුළුවන් නම් කිසි සිතිවිල්ලක් ආවා ඒ සිතිවිල්ල ගියා කිසිම සිතිවිල්ලක් ඇති කරගෙන සිතිවිල්ලක් ඇති නොකරගෙන සිටිනකොට එතන තියෙන්නේ ශූන්‍යතාව. අන්නේ ශූන්‍යතාව තුලයි යහපත තියෙන්නේ. හැබැයි සිත තියෙනවා නම් එතන යහපත නැහැ. මේ සිත නිරෝධයට පත් වෙනවා. ඒ කියන්නේ කිසිම සිතිවිල්ලක් ජනනය නොවන තනිකර ශූන්‍ය වූ තලයක් තියනවාද? අන්න ඒතර තමයි යහපත තියෙන්නේ. එතකොට මිනිස්සු යහපත් වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. මෙන්න මේ සිතිවිලි දෙකක් අතර තියෙන ඒ හිස් අවකාශය අත් දකින්න දකින්න පුද්ගලයෝ නොදැනුවත්වම යහපත් වෙනවා සිල්වත් වෙනවා. එතනයි රහස
තියෙන්නේ. එයා දකින්න දකින්න ඇති වෙන යහපත් භාවය ප්‍රායෝගික භාවිතියට ලැබෙන්නේ කොහොමද කියලා මම සමන් වහන්සේ කියනවා. බාසු මහත්මයාට අපිට ප්‍රවේශයක් ගෙනාවා. යහපත කියන කෙනෙක් සුසර කරගන්න සිතින් නෙවෙයි සිතවිලි අතර පරතරය හොයන්නේ කියලා. නමුත් ඒ ශුන්්‍යතාවය තුලින් යහපත් භාවයේ ප්‍රගුණ වෙන බව මතුවෙන බව වෙන්න පුළුවන්. එය නැවත භාවිත වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරමු.
ශික්ෂණය යම් තාක් දුරකට මේ වෙනකොට වැඩිහිටියන් බවට පත් වුණු අප හැමදෙනාටම තේරෙනවනේ යම් ප්‍රමාණයකට අපි ශික්ෂණයක් ඇති කරගත්ත නම් ඒ ශික්ෂණය ඇති කරගත්තේ කෙසේද? ඒ අත්දැකීම් ටික බොහොම වැදගත් ශික්ෂණය ජීවිතයට බද්ධ කරගන්න. ඒ ශික්ෂණය තමන්ගේ ජීවිතයට ඇති කරගත්තේ. ශික්ෂණය කියන එකෙන් අදහස් වෙන්නේ යහපත උදෙසා වන හික්මීම. නමුත් සමහර වෙලාවන් වලට වැඩිහිටියන් බවට පත් වෙන කොට අර කුඩා කාලයේ තිබුණු ස්වභාවික ශික්ෂණය වැඩි කරගත්තද අඩු කරගත්තද ඒක තමයි බලන්න ඕන. ඉතින් ගොඩක් වැඩිහිටියෝ මම හිතන්නේ අඩු කරගෙන ශික්ෂණය ඉන්නේ නේද? දුම්පානය කරන්න නැති කෙනා දුම්පානය කරන්න පුරුදු වුණා. මත්විස පානය කරන්න නැති කෙනා උන මත්විස පානය කරන්න පටන් ගත්තා. ඒ සියලුම දේ සිද්ධ වෙන්නේ ආධ්‍යාත්මික ශික්ෂණය නැති වෙනකොට. නමුත් හැම කෙනාම මේ බලාපොරොත්තු වෙන්නේ සහනය, ශික්ෂණයෙන් ඇති කරන්නේ සහනය, ශික්ෂණයෙන් ඇති කරන්නේ පහසුව. දැන් බුදුරජාණන් වහන්සේගෙන් විමසුවාම මොකටද මේ ශාසනික විනය? ඒ ශාසනික විනය, ශාසනික ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ශාසනික පැවැත්ම සඳහා කියලා. එමනම් මිනිසෙකගේ පැවැත්ම සඳහා සහ සාර්ථකත්වය සඳහා මේ ශික්ෂණය නිවහල් වෙනවා කියන කාරණේ අපි කවුරුත් මතක තියාගන්න ඕන. පෞද්ගලිකව මා වික්ෂුන් වහන්සේ නමක් හැටියට ශික්ෂණය වන්නේ ඇයි කොහොමද මේ ශික්ෂණය ඇති කරගන්නේ කියන එක. ඒ ශික්ෂණය ඇති කර ගැනීම සඳහා අපි මුලින් මතක් කරපු විශේෂයෙන් ආත්ම සංවේදීව ජීවිතය දෙස බැලීම. ඒ ආකාරයෙන්ම තමන්ගේ හිත දවන, හිත පහළට හෙලවන මානසික තත්වයන් පරිහරණය නොකිරීම, සිතවිලි පරිහරණය නොකිරීම. මේක මට වාසියක් වුණත් තවත් කෙනෙකුට අවාසියක් වෙනවා නම් ඒ දෙයින් මට ඇති පණක් නැහැ. අන්න එතනින් ඇති කරගන්න ශික්ෂණය. මට මතකයි මගේ යාළුවත් එක්ක පාසලේදී තරඟෙට දිව්වොත් මං කැමති ඇත්තෙම යාළුව පරද්දලා මම දිනනවට නෙවෙයි. යාළුවට ජයග්‍රහණය දීලා මට සතුටු වෙන්න පුළුවන් ඊට වඩා. අන්න එතනින් අපිට ශික්ෂණය ආරම්භ කරන්නට පුළුවන් නම්, ඒ කියන්නේ පාරක යද්දී අපේ ඉඩ අරගෙන අපි යනවට වැඩිය තව කෙනෙකුට ඉඩ දීලා සතුටු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඉඩ අරගෙන අපි ඉක්මනින් යනවට වැඩිය පාරේ තව කෙනෙකුට ඉඩ දීලා සතුටු වෙන්න පුළුවන්. බලන්න ඒ තුල පවතින ශික්ෂණය, ඒ අපේ තුල තියෙන මේ ශික්ෂණයට ඒ උපකාරය ලබන කෙනාගේ ප්‍රතිචාරයක් බලන්න. අනිවාර්යෙන් කතේක නම් හෝන් එක හරි නාද කරගෙන යනවා ස්තුති කියන ආකාරයට. අන්න එවැනි ආකාරයට ශික්ෂණය තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්නට කල්පනා කරනවා නම් හොඳයි. මොකද ශික්ෂණය ජීවිතයට ආශාදනීයයි. ප්‍රීතිය, සතුට, ඒකාග්‍රතාවය හිතේ සමාධිය වඩවන දෙයක්, සංසුන් බව ඇති කරවන දෙයක්. බුදුරජාණන් වහන්සේ මතක් කරේ ටිකෙන් ටික ටිකෙන් ටික එකතු කරගන්න. තෝක තෝකන් කණින් කණින් කියන අදහස. අපේ තියෙන මේ මලකඩ කෙලෙස් ටිකෙන් ටික දුරු කරලා මල් මාලාවක් ගොතන්නාසේ ජීවිතයට දහම එකතු කරගන්න, ධර්ම එකතු කරගන්න, ශික්ෂණය එකතු කරගන්න කල්පනා කරන්න. ඔබ ශික්ෂණ ශිෂ්ට සම්පන්නද නැද්ද කියලා ඇත්තෙන්ම ඔබ නෙමේ තීරණය කරන්න ඕන. අපි බාලසූරිය මහත්මතුම මතක් කළා වගේ ලෝකයා තේරුම් කරන්න දෙයි. මා සිටින්දිය යුතු තැන මම නෙමේ තීරණය කරන්න ඕන. ඒක ලෝකයා තීරණය කරාවේ. ඒ ස්වභාව ධර්මයේ තීරණය කරාවේ. මම විශ්වාස කරන්නේ ඒකයි. ඒ නිසා තමයි සියලු දහම් වලින්ම කියා දෙන්නේ ඔබ යහපත් විදියට කටයුතු කරනකොට දෙවියන් එහෙම නැත්නම් ස්වභාව ධර්ම, එහෙම නැත්නම් කර්මය ඔබ නිසිතරින් ඔසවා තබාවි, නිසිතන ඔබට ලබා දෙවි කියන කාරණය. මෙන්න මෙවැනි කරුණුකාරණ අපේ ජීවිතවලට බද්ධ කරගෙන සමගිය වෙනුවෙන්, හිතේ සංවරය වෙනුවෙන් කටයුතු කරනවන යමෙක් යා හොඳ ශික්ෂණයට පත් වෙච්ච කෙනෙක්. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්න ඕන මේ පූජ්‍ය පාර්ශවය තුලින් ලুকু ශික්ෂණයක් බලාපොරොත්තු වෙන්න ඕන. ගුරුවරු ළඟින් ලুকু ශික්ෂණයක් සිසුවියන් බලාපොරොත්තු වෙනවා. මව්පියන් අතරින් හොඳ ශික්ෂණයක් බලාපොරොත්තු වෙනවා. මේකට ඉවහල් වන්නේ හොඳින් පොතපත පරිශීලනය කිරීම, විශේෂයෙන් දහම් පොතපත පරිශීලනය කිරීම. ඒ වගේම මෙවැනි උතුම් වැඩසටහන් වලට අහුම්කම් දීම ආදී කොට ඇති කල්යාණ මිත්‍ර සේවනය, කල්යාණ මිත්‍ර ඇසුර කියන කාරණේ ජීවිතයේ අතිශයින්ම වැදගත් වෙන බව අපි සේපත් කරන්නට ඕන. අපි ළඟ යම් ශික්ෂණයක් ඇති වුණා නම් ඒ ශික්ෂණයට පත්වෙච්ච ශිෂ්ට සම්පන්න ගුරුවරු, ශිෂ්ට සම්පන්න ස්වාමීන් වහන්සේලා අපිට මුණ ගැහුණා. ඒ මුණ ගැහුණ නිසා තමයි අපේ ජීවිතවල ශික්ෂණයක් ඇති වුණේ. එහෙම නැත්තම් මමත් අර ගමේ හිටියනම් සාමාන්‍ය ළමයි එක්ක මමත් ඒ සමාජයේ ශික්ෂණය තමයි ලබන්නේ. ඒ උතුම් ශික්ෂණයක් අපිට ලැබෙනවා අපේ නායක ස්වාමීන් වහන්සේලාට. අපි නිකම්ම නිකම් පදයෙන් නෙමෙයි උන්වහන්සේලාගේ පාගමනේ ශික්ෂණය පුරුදු වෙනවා. සිවුර පොරවා ගන්න ආකාරය දැකලා ශික්ෂණයට පත් වෙනවා. දන්වලඳන ආකාරය දැකලා ශික්ෂණයට පත් වෙනවා. දවසට තුන් වතාවක් භාවනාවේ යෙදෙන ආකාරය දැකලා ශික්ෂණයට පත් වෙනවා. උන්වහන්සේලා ප්‍රශ්නයක් ඉදිරියේදී බොහොම සංවරව ඒවට පිළිතුරු සපයන විදිය බලබලා අපි ශික්ෂණයට පත් වෙනවා. ඉතින් වරදක් කරලා සමහරලාට දඬුවමක් දුන්නට වැඩිය අපිට වේදනාවක් ඇති වෙනවා දඬුවමක් නොදුන්නාම. ඒ තරම් ශික්ෂණයක් ඇති වෙනවා. මොකද ඊළඟ සැරේ වැරද්ද නොකරන්නේ දඬුවමක් නොදුන්න නිසා. අන්න ඒ තරම් දුරට ශික්ෂණයට පත් වෙන්න අපිට හැකියාව තියෙන ඕන තරුණ දරුවෝ හැටියට, වැඩිහිටි මව්පියෝ හැටියට, අන්න අයගේ මනස සංවේදීව හඳුනාගෙන තවත් කෙනෙක්ගේ ජීවිතය ලස්සන මල් උද්‍යානයක් වගේ පේන, තමන් ඉහිට තමන්ට ලස්සන ශික්ෂණයකට පත් වෙච්ච, සංවරයට පත් වෙච්ච දැහැමි තැනක් බවට පත් වෙලා තියෙනයි කියලා තමන්ට දැනෙන්න ඕන, තමන් ඉහිට තමන්ට ආශාදනීය වෙන්න ඕන, තමන් අන් අයට ප්‍රියමනාප කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම දෙවියන්ට ප්‍රියමනාප, බුදුරජාණන් වහන්සේ නමකට ප්‍රියමනාප, උතුම් මහරහතන් වහන්සේලාට ප්‍රියමනාප, ගුරුවරුන්ට ප්‍රියමනාප, මව්පියන්ට ප්‍රියමනාප, මේ සීල දෙනාටම ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා නම් මම හිතනවා එයා තුළ හොඳ ශික්ෂණයක් තියෙනවා
කියලා. අපිට අවසාන විධාන කීපයේ තියෙන වෙලාවේ මා කැමති ඔබ දෙපළට අවස්ථාව ලබා දීමනි කර මතක් කරන්න බාස්තු මහත්මයා බොහොම ගැඹුරින් අවකාශය සොයා ගැනීම තුළ යහපත ප්‍රගුණ වෙන ආකාරයෙන් ශික්ෂණය ලැබීම ගැන ගැඹුරු මතක් කරන අතරතුරදී ස්වාමීන් වහන්සේ තවත් පැත්තකින් ඉතාම සරල කාරණාවලින් ශික්ෂණේ ප්‍රගුණ කිරීම පිළිබඳව මම දැන් අපේ ප්‍රේක්ෂකයන් වටිනා දෙපැත්තකින් ඇවිල්ලා එක තැනකට එක ධාරාවකට ගෙනව මම කැමති අවසන් කරන්න ඔබ දෙපළ විනාඩි දෙක බැගින් ඉල්ලන්න මෙන්න මේ දේ ගැන මට පේනවා ඒක අපි කිව්ව අදහස් දෙකේදීම අපි මේ ආයාසය අත්හැරලා යම් කිසි ආකාරයකින් මේ නිරායාසයටපත් වීම තු වගේ දෙයක් ශික්ෂණය තුළ සිද්ධ වෙනවායි කියලා ඒ පිළිබඳව අදහසක් දක්වා අපි අවසන් කරමු.
දැන් දිනතු ඔබ ඇහුවා මේ තරුණයන් කොහොමද මේකට මේ මගට යොමු කරන්නේ කියලා. ඇත්තසේම මම මේ ගුරුවරයෙක් හැටියට අධ්‍යාපනය කරපු කෙනෙක් හැටියට සෑහෙන පරීක්ෂා කරා නොයෙක් දේවල් කළා තියෙනවා මේ තරුණයන් යහපත් වෙන්න ඒ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ඒකට අපි නමකුත් තිබ්බා සාර ධර්ම අධ්‍යාපනය. දැන් මෙතනදී හරි වැදගත් දැන් තරුණ ගැන කියපු නිසා මේ තරුණයන්ට අපි මේ ඔබ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕන කිව්වට ඒව තරුණයෝ ගන්න කැමති නැහැ. හරිද? එතකොට දැන් ශික්ෂණය කියන වචනයම මේ ඍණ අර්ථයක් දෙන්නේ. ඒ කියන්නේ වැලකීම කිව්වම ඇති වෙන ඍණ අර්ථයක් නේද? කවුද කැමති ශික්ෂණය වෙන්නේ? හරි? එතකොට වැඩිහිටියන්ට ඔය තරුණයෝ කැමති නැත්නම් අපිට මේ අවවාද දෙන්න නිසා. එහෙම මේ තරුණ සිත ගැන කියන්නේ. දැන් තරුණය මේ පැත්තට ගන්න නම් ශික්ෂණය ගැන නෙවෙයි කතා කරන්න ඕනේ. යහපත ගැන, සතුට ගැන, සැනසෙල්ල ගැන, අර සාර ධර්ම කියන්නේ ජීවිතේ වටිනා දේවල්. මොකද මේ අපි සතුට ගැන කතා කරනකොට කවුරුත් කැමති. එතකොට යහපත ගැනයි අපි අවධාරණය කරන්න ඕන. මොකද යහපත සොයාගෙන යන ගමනේදී යහපත දකින්න දකින්න අර අපි ශික්ෂණයෙන් බලාපොරොත්තු වෙන සේරම සිල් ඉබේම රැකෙන තත්වයකට එනවා. එතකොට මම කිව්වේ අර සැබෑ යහපත තියෙන්නේ මේ හිත නැති වෙච්ච අවස්ථාවේ. සිතවිලි නැති අවස්ථාවේ. මොකද සිතවිලි නැති අවස්ථාවේ මම කියලා කෙනෙක් නැහැ. මගේ චේතනාව කියලා එකක් නැහැ. මම මේ විදිහට ඉන්න ඕන කියලා චේතනාවක් නැහැ. අතීතයක් නැහැ. අනාගතයක් නැහැ. අන්න එතනදී හරිම ලස්සන තැනකට එනවා. පරම යහපත අත්දකින්න පුළුවන් එන්නේ එතනදී.
ශික්ෂණය මානසිකව දැනෙන ශික්ෂණයයි තාම වැදගත් වන්නේ. එබැවින් ඔබේ අවධියෙන් තමන් උපමා කරගෙන තමන්ට අනුන්ට යහපතක් වන ආකාරයට කටයුතු කරන්නට කල්පනා කරන්න. සද්ධර්ම ශ්‍රවණය කරන්න, සද්ධර්මයේ පොතපත් කියවන්න, උතුම් චරිත ආදර්ශ කරගන්න. බුදුහාමුදුරුවෝ කියනවා වගේ චරිත කතා බුදුරජාණන් වහන්සේගේ, සරියුත් මහරහතන් වහන්සේගේ, මුගලන් මහරහතන් වහන්සේලා ආදී වශයෙන් චරිත කතා තියෙනවා. මේ චරිත කතා ආදී අපිට කියවන්න පුළුවන්. ඒ වගේම උතුම් ආදර්ශ ලෝකයෙන් ගන්න පුළුවන් චරිත තියෙනවා. ඒ චරිත අපි ලබා ගන්නට ඕන. අපේ ශික්ෂණය ඇයි අපිට අවශ්‍ය? අපේ සාර්ථකත්වය උදෙසා. කුමන සාර්ථකත්වයද? මානසික සාර්ථකත්වයක්, සමාජික සාර්ථකත්වයක් අපි දිනා ගන්නට ඕන. සතුටෙන් ජීවත් වෙන මිනිසෙක් බවට පත් වෙන්න ඕන. කම්පන ප්‍රකම්පන ඇතිව නැතිව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. සතුට නැමැති ධනය අපිට හම්බ කරන්නට අපේ තුල පවතින ශික්ෂණය අතිශයින්ම බෙහෙවින් අපිට උපකාරකයි. ඒ බැවින් අපි ඒකාන්ත වශයෙන්ම මේ ශික්ෂණය තුලින් ජීවිතේ සාර්ථකත්වය සොයා ගන්නට පුළුවන් කියන කාරණය තමයි ධර්මයේ අවසාන පණිවිඩය හැටියට මතක් කරන්නේ. මේ ශික්ෂණය විහිදී යන පරාශය අරියත්වයට දක්වා, සම්මා සම්බුද්ධත්වයට දක්වාම පවතින වගේ කිව යුතුයි. ඒ ශික්ෂණය ගැන කතා කරන්නට අපිට මුළු ජීවිත කාලයම මතයි.
නමස්කාර පූර්වක සුභාන්තන ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙවැන්ගේ මම බාලසිරිමත් තුමන්ද අපි යලිත් ඉල් මාස පුර පසලස්සක පොහො දිනේදී මෙත් කිර පාමුණ තුලින් අලුත් මාතෘකාවක් ඔබ හමුවන බලාපොරොත්තුෙන් අද දවසට අපි ඔබගෙන් සමුගන්නවා.